kamami kamitabham sopatveva gunavurdhi veva tapovurdhi veva nibbana param sukhem sukhita tarvetva kanthi paraman tapotitikha nibbanam paramang vadanti buddha nahi pabbajito parupaghati samano hoti parang vihete antu sabba papassa karanam kusalassa upasampada sacitta pariyodapanam etam buddhana sasanam anupavado anupaghato patimokkhecha sangaro mattanyutacha battasmin pantancha sayanasanam adhicitte chayogo etam buddhana sasanam බලන්න පින්වතුනි දැන් ඔබගේ මානසික ජීවිතේ දවසින් දවස ගෙවිල යන හැටි ඔබට පේනවා. මෙතන ඉඳලා බැලුවහම වැඩි හරියක් පිරිසින්නේ ජීවිතේ මැදි වියත් ඉක්මවලද සමහර මැදිවියටත් එහා ඉක්මෝල ඇද. ඒ කියන්නේ පිංගතනි තමන්ට තියෙන වටිනම දේ දැන් ටික 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 ෂේ වෙවි යනවා. තමන්ට තියෙන වටිනම දේ මොකක්ද? ජීවිතේ. විශේෂයෙන්ම සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලේ ලැබිච්ච ජීවිතේ. ඒක නිකං ජීවිතයක් නෙමෙයි. ඒක මහා වටින ජීවිතයක්. මට ඔබ ගැන පින්වතුනි හරිම ගෞරවයක් හිතෙනවා. මොකද හේතුව ඔබ මේ කාරණාව හරියට දැනගෙන ඔබට පුළුවන් හැම වෙලාවකම මේ මග වැඩිමේ කටයුත්ත කරගන්න අදිස්ථාන කරගෙන ඉන්නේ කියන මේක ලේසි වැඩක් නෙමෙයි පින්වතුනි. මේ අවස්ථාව මිස් වුණොත් මේ අවස්ථාව නැති වුණොත් ඒකෙන් වෙන අවැඩ මෙච්චරයි කියලා කියන්න බෑ. මට ඒව වචන වලට හරවන්න බෑ පින්වතුනි. ඒ තරම් මහා දරුණු දෙයක් සිද්ධ වෙන්නේ. මට නම් වීර කතා කියන්න බෑ. සමහර වීරයෝ ඉන්නවා පින්වතුනි වීර කතා කියන. මගෙන් වෙන්න ඕන දේවල් මං කරලා තියෙන්නේ. මං මැරිලා කොහේ ගියත් මට කමක් නෑ. මට නම් ওই වීර කතාව කියන්න බෑ පින්වතේ. මොකද හේතුව? ඔලුව කැක්කුමක් ඇදුනහම මගේ ඔලුව රිදෙනවා. ඔබට එහෙම වෙන්නේ නැතුව ඇති සමහර වෙලට. ද? ඔලුව කැක්කුමක් ඇදුනහ ඔලුව රිදෙන නේ? එන ඔලුව කැක්කුමයි කියන්නේ. ඔලුව ආස්වාදයේ හැදෙන්නේ. නැත්නම් ඔලුව ආදීනවද හැදෙන්නේ? ඉතින් ඔලු ආදීනේ හැදුනට පස්සේ ඔබට රිදෙනව නේද? එහෙනම් දැන් ඔබ කොහොමද පින්ද? එහෙනම් ඇයි ඔබ ඔය පැරසිටමෝල් බොන්නේ? අපරාධි නිකන් සල්ලි වේදම් කරා. වීරය වගේ කියන්න බැරි දර විදියට. වීරයෝ වීරවරියෝ ඔක්කොම ඉන්නේ. බලන්න ඔබ අතරේ සමහරට ඇසේ. මං අහලා තියෙනවා. ගිහි පැවිදි දෙපාර්ශවෙම ඔහොම කියනවා. මට නම් ඕක කියන්න බෑ පින්වතුනි, මොකද මන් නම් හරිම බයයි. ওই වේදනාවට මං හරි බයයි. මම කැමති නෑ පින්වතුනි ඔළුව කැක්කමක් මුළු ජීවිත කාලෙම හැදිලා තියෙනවට. මං කැමති නෑ පින්වතුනි වැයක් අරගෙන තව කෙනෙක් මගේ ඇඟේ තියෙන මස් ටික රහලා දානවට. මේ වේදනාවනේ. ඒක නිසා පින්වතුනි මට නම් සතර පාය යන්න බෑ. මට කාම ලෝකේ ඉන්නත් බෑ. මට සුද්ධාවාසේ ඉන්නත් බෑ. මට නම් ආයෙ උපදින්න බෑ. උපදින්න මං හරි බයයි. මොකද මම සසරේ ගල්ලා තියෙන ඒවත් එක්ක පින්වතුනි මං ආයෙ උපදුනොත් එහෙම. මොකද මං ඔබ වගේ නෙමෙයි සසරේ හරියට පව් කරපු කෙනෙක්. මොකද මට කල්යාණ මිත්‍ර සම්පත්තියක් හම්බුනේ මේ අද්දයේ දේ විතරයි. ඔබට එහෙම නැතු ඇති නේද? මුළු සසර පුරාම කල්යාණ මිත්‍රෙක් ගාව ඉඳගෙන මග වඩාගෙන සිල් රැකගෙන එහෙම නේද හිටියේ? ඉතින් පින්වතුනි අපි මේ කර කියාගත්ත දේවල් ඔක්කොම අපි වටා තියෙනවා. ඒක නිසා පින්වතුනි බුද්ධිමත් කෙනෙකුට කවර කවදාක කියන්න බෑ මං කොහොමද දැන් ඉපදිත් දෙංගිල. එහෙම කියනවනම් ඒ පිස්සෙක් මන්ද බුද්ධිකෙක් වෙන්න ඕනේ නැතු වෙන කාටවත් ඒක කියන්න බෑ පින්වතුනි. ඔබ හිතලා බලන්න පින්වතුනි. ඔබේ කකුලේ තුවාලයක් ඇදෙනවා, අතේ තුවාලයක් ඇදෙනවා, ඔළුවේ තුවාලයක් ඇදෙනවා. ඒක ඇදුම් කරනවා, ඇදුම් කරනකොට මේක රිදෙනවා, රිදෙනවා කියාගෙන මේකෙන් මම මැරෙයිද දන්නේ නැහැ. ඉතින් මැරලා ඕනි දිහාක උපදිද්ද දැන් මේකෙන් මම මැරෙයිද දන්නයි කියන්නේ මොකක් හින්දාද? අර වේදනාව දරා ගන්න බැරුව දැන් මැරිලා ඕනි දණක උපදිද්දෙන්ලු. අර කකුලේ පුංචි වේදනාව දරා ගන්න බැරුව පින්විතනි මැරෙන්න කතා කරනවා නේද? ඒක නරකාදී ගෙපදුනොත් එම් පින්විතනි හූහඬ විතරයි නේද ඇහෙන්නේ අන්තිමට? මරලා තෝණි හඬ විතරයි ඇහෙන්නේ. ඒක නිසා පින්විතනි මම ඔබට කියන්නේ මේකේ තියෙන ඇත්ත යථාර්ථය තේරුම් ගන්න. මේ ලෝක සත්‍යය ඔබට කියන්නේ බොරු පින්විතනි තනි කරම. මේ ලෝක සත්‍යය ඔබ ඉස්සරහා වීරිය වගේ හැසිරුණාට ඕක මැරලා ගියාට පස්සේ පින්විතනි අමු කුණු පෙරේතයෝ ඉන්නේ. ඒකම විඳින දුක් මෙච්චරයි කියලා කියන්න බෑ. මම ඔබට කියන්නේ පින්විතනි මේ දුකටපත් වෙන්න කලින් ඔබව බේරගන්න. කොහොම හරි ඔබව බේරගන්න. මේ ලෝක සත්‍යය ඔබව දාන්නේ ලොකෝ උගලක. ඔබ විතරක් නෙමෙයි පින්විතනි අපි ඔක්කොම උගලක දාන්න බලාගෙන ඉන්නේ. මාර පාක්ෂික බලවේගයේ හැටි. මාර පාක්ෂික බලවේග පින්විතනි අපිත් එක්ක හැපෙන්නේ නැහැ. නමුත් හැපෙන්නේ පින්විතනි අපිත් එක්ක ඉන්න පිරිසත් එක්ක. ඒ ඉන්න පිරිස ලව්ව පුළුවන් තරම් පීඩාවක් දෙන්න හදනවා. මේක තමයි හැටි. මාර පාක්ෂික බලවේගයක් ඇවිදෙලි නොපෙනෙන බලවේගයක් ඇවිදෙලි ඉවරලා අපිට කරදර කරලා නැහැ මෙච්චර කාලෙ. පෙනෙන බලවේග තමයි ඔක්කොම කරදර කරලා තියෙන්නේ මෙච්චර කාලෙ. මේ හැටි. නවත් දෙන්නේ මේක කරදරයක් වෙන්නේ ඇඟට අත තිබ්බොත් විතරයි. ඉතින් කවුරුත් ඇඟට අත තියලා නැති නිසා තාම නම් අපිට කරදරයක් වෙලා නැහැ. මොකද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මගේ හිත රිද්දනවා නම් පින්විතනේ ඒකේ හිත රිද්දීම කියන එක පාපයක් නම් ඒ පාපේ ලොකුම හරි එන්නේ මට. ඇයි? ඔබට පුළුවන්ද මගේ හිත රිද්දන්න? එහෙනම් ඒක මගේ හිත නෙමෙයිනේ. ඔබට ඔබගේ හිත රිද්ද ගන්න පුළුවන්. ඔබට පුළුවන්ද මගේ හිත රිද්දන්න? ඔබට බෑ පින්විතනේ මගේ කුටියට කුණු දාන්න. මොකද කුටිය ලොක් කරලා යතුරු තියෙන මාගාවනේ. හැබැයි මම කුටි යතුරු ඔබට දීලා තියනවා නේ ඕන වෙලාවක ඔය කුණු එකතු වෙච්චලා ගෑවිලා මගේ කුටියට දාලා ඵලයල්ලා කියලා. අන්න එහෙනම් ඔබට දැන් කුණු දාන්න පුළුවන්. ඔන්න ඔය මානසිකත්වය හදාගන්න. ඔබ කියනවා නම් එහෙම අර මනුස්සයා මගේ හිත රිද්දුවා කියලා. පින්විතනේ ඒ මනුස්සයා නෙමෙයි ඔබගේ හිත රිද්දුවා. ඒ මනුස්සයා ඔබට ප්‍රත්‍ය දුන්න ඔබ රිද්දගත්තා. එතන ප්‍රත්‍ය සපේන එක බොහොම පොඩි වැඩක්. පින්විතනේ රිද්ද ගැනීම කරලා තියෙන ඔබ. එහෙනම් හිත රිද්දීමේ පාපයට වැඩි හරියක් අවුල් වෙලා තියෙන ඔබ. ගත රිද්දුවොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ගත නම් ඉතින් රිදෙනවා. සෞරද ගැහුවොත් රිදෙනවා. ඒක හරි. ඒක සාරිපුත්‍රයන් වහන්සේටත් රිදුනා. උන්වහන්සේ ඉවසලා හිටියට උන්වහන්සේටත් රිදුනා. මොරි දෙන්න විදිහක් නැහැ. පිටාරහට අතුල් පාරක් ගැහුවාට පස්සේ. තේනම් වෙනදෙනි අපෙන් වෙන්න ඕනේ කාරණා හොඳට බලන්න. මේ සුවේටපත් වෙන ක්‍රමවේදයක් අපි මේ කතා කරන්නේ. සතර පායෙන් සහ මුලින්ම මිදෙන සුවේටපත් වෙන ක්‍රමවේදයක්. එතන සතර අපායන් සහමුලින්ම මිදෙන්න කියන තැනට පින්විතනි හිතන්න හම්බ වෙනවා කියන්නේ මේ වචන ටික ඇහෙන්න හම්බ වෙනවා කියන්නේ පින්විතනි ඔබට මේ කල්පකොටි සත සාස්ත්‍රයකටම හම්බෙච්ච අවස්ථාව මේ. ඒකයි මම ඔබට කියන්නේ දැන් මේවා නිතර නිතර ඇහිලා 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 සතර අපායන් මිදෙන්න ඕනේ සෝතාපන්න වෙන්න ඕනේ සකදාගාමි වෙන්න ඕනේ. දැන් ඉතින් ඕවා නිකන් හොඳ නිකන් හුරු වෙලා වගේ අන්තිමට ඕවා නිකන් නෝමලයිස් වෙලා යන්න පුළුවන් ඔබට. නමුත් මේකේ තියෙන ඇත්ත ස්වභාවය තමයි පින්විතනි යමෙකුට සතර අපායන් නිදහස් වෙනවා කියන වචන ටික ඇහෙන්නේ කල්ප කෝටි ගණන් ගියාට පස්සේ. ඉතින් ඔබට මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ මේ හැම දේශනාවම පටන් ගන්නකොට මම ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඔබ මේ තියපු අඩිය. මොකද ඔබටත් ගෙදර දොරේ වැඩ තියෙන පිරිස්නේ. සමහර අය රාජකාරි නිවාඩු දාලා එනව ඇති. එහෙම මොනවා හරි දුවා දරුවෝ කාට හරි බාර දීලා එනව ඇති. ඉතින් හැම දෙයක් මොනවා හරි කරගෙන ඉතින් ඔබ මෙතනට මහා කැපකිරීමකින් මේ එන්නේ. ඒ කැපකිරීමක් කළා එන ඔබ පින්විතනේ හොඳට මේක තේරුම් අරගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න දවසින් දවස මෙතනින් එහාට යන්න. ඒකම තමයි කරෙන්න ඕනේ. ඔබගේ ජීවිතේ මේක බවට පත් කරගන්න. ඔබ මතකද පින්විතනේ මේ දහම හම්බෙන්න කලින් ඔබ දහමයි ඔබයි අතර තිබ්බ සම්බන්ධය. ඔබ ඔබේ රාජකාරි ඔක්කොම කල්ලි වෙනලා වෙලාවක් තිබ්බොත් විතරක් පොයේ දවසට යන්නම් පන්සලට ගියා මතකද? අන්න ඒ වගේ කප්පින්ගෙන් දැන් ඕක තනි කර අනිත් පැත්ත ගහගන්න. කරන්න පුළුවන් උපරි මේ නිවනට කරන්න. තමන්ගෙන් එන්න ඕනේ වකීම යුතුකම් දෙවණියට දාලා. ඒ කියන්නේ ඒව කරන්න එපා කියලා නෙමෙයි. ඒක දෙවණියට දාගන්න. තමන් හිතාගෙන ඉන්නවනේ මම මෙන්න මේවයි මුලින් කරන්න ඕනේ කියලා. අන්න ඒකේ පළවෙනිම තියාගන්න නිවන. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඔය කවුරුත් එන්නේ නැහැ සින්වදනි. මම මේක ඔබට කෝටි වතාවක් කිව්වත් අර තණ්හාව කියන කර්මය ඇවිදෙල්ලා සසර ගනුදෙනුවත් එක එකතුනාට පස්සේ ඔබට මේවා ඉමේජින් කරගන්න බෑ. මම මේ කියන්නේ ඒවා. ඔබට තග්ගාලා වැවිලෙනවා මගේ දරුවා. ඔහි ටික තමයි වැවිලෙන්නේ. නැසෙන්නේ ඇත්ත තත්ත්වයයි අපි තේරුම් ගන්න. ඒක තීත්තයි තමයි. ඒ ගොඩාක් තිත්තයි. ඔබ දරුවට ආදරේ නැව ඔබ මලොත් පෙරේතෙක් වෙනවා සිංහස. මේ ගොඩාක් තිත නැද්ද? දරුව ඔබට ආදරේ නේ? නම් යම්මි කියන්නේ පස්සෙන් එනව නේද? මැරලා බලන්න කියන්නේ. මොකද වෙන්නේ කියලා? විවාහ කොච්චර අසාධාරණද කියලා? ඒ කිරි සප්පය. සමහරවිට මේ දර ඔබට නෙමේ දරුව ආදරේ සෙල්ලම් බඩුවකට. දරුව මැරලා පෙරේත වෙලා සෙල්ලම් කරගෙන ඉන්නේ ඒකේ. ඔය චිත්‍රපටි වලින් දැකලා නැද්ද පොඩි ළමයි සෙල්ලම් අස්සය පදින මෙල්ලා හොල්මන අස්සය පදිනව දැකලා නැද්ද? දැන් ඉතින් ඔය හිතිච්චේම නෙමෙයිනේ. ඔය කොහේ වෙච්ච සිද්ධින්නේ ඔය චිත්‍රපටි අධ්‍යක්ෂකවරු ගන්නෙ. ඔය හිතන බලන්න. ඔය මොන අපරාධයක්ද කියලා බෙන්ගද? ඉතින් ඔය අපරාධය සමගි ජීවිතේ උදා කරගන්නේ ඇයි? ඉවෙන්න දෙන්න එපා කවදාකවත්. ඉතින් හරි තිත්තයි මේ කියන එක. කොහොමද දරුවව කොහොමද අතාරින්නේ හාමුදුරනේ? එහෙමයි ඔබට හිතෙන්නේ. මං කියන්නේ දරුවව අතාරින්න එපා පිළිඳින ඔබට තියෙන දහම් පරිශීලනය කරන්න පුළුවන් තරම්. මොකද දරුවව ඔබ අතාරිනවා කියලා කියන්නේ පිළිඳින ඔබට එක්ක ද්වේෂයක් එන්නවා. ද්වේෂෙන් ඕනේ ඔබ දරුවව අතාරින්න. එහෙමයි ඉන්න පුළුවන්. අධික ද්වේෂයකට පත් වෙලා මට තොපි එකක්වත් ඕනේ නැහැ. තොපි එකක් මගේ මල ගෙදරත් එන්නේ කියලා අයින් ඉන්නේ තාත්තලම වල ඉන්නකො. එතන තියෙන තනිකර ද්වේෂයක්. ඒකම අලොත් නෙමෙයි කියලා සතර නිරේට යන්නේ. අර පිරේතය වෙන එක හොඳ නැද්ද? නිරේට යනවට වඩා. ඒක නෙමෙයි ක්‍රමේ. ක්‍රමේ තමයි සිංහදෙනි දහම පුළුවන් තරම් දහම පරිශීලනය කරන්නේ. දහම අධ්‍යයනය කරන්න සිංහදෙනි ඔය තියෙන දැන් ඔබට ඔය පේන්නේ දරුවවනේ. මම මේ දරුවව උදාහරණ දෙන්න ගන්නේ ඒක තමයි ඔබට තියෙන උසස්ම එක. ඊට වඩා එකක් තියෙන විදියක් නැහැ මිනිස්සෙක් නම්. යහපත් මිනිස්සෙක් නම්. දරුවට වඩා මම කාර් එක වටනවා කියලා හිතුනොත් එහෙම හිතෙන්නේ නැහැ සාමාන්‍ය කෙනෙකුට. එතකොට ඔය දරුවා කියන මානසික මට්ටම තමයි තාම පිළිටලා තියෙන්නේ. මේ මග වඩාගෙන යනකොට පින්විතනේ ඔය දරුවා කියන එක කැඩි කැඩි ගිහිල්ලා ඉවරලා ඕක එනවා පින්විතනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මට්ටමට. ඒවත් ඇත්ත මට්ටමට. එතන අත කකුල කියන සංඥා ඔක්කොම ගිහිල්ලා ඉවරලා පින්විතනේ රූප වේදනා සංඥා සංකාර විඥාන මට්ටමට එන්න පටන් ගන්නවා. ඒකට මග වඩන්න තියෙන්නේ. ඉතින් මේ මට්ටමට එනවා කියලා කියන්නේ සිංහසනේ. ඊට පස්සේ ඔබ වස්තුකාමයෙන් මිදලා ගිහිල්ලා තියෙන්නේ. ආයි වස්තුකාමයක අවශ්‍යතාවයක් ඔබට නැහැ. ක්ලේශකාම විතරයි ඒතොර ඉතුරු වෙලා තියෙන්නේ. ක්ලේශයන්ගෙන් හැදෙන කාමයේ හිත ඇතුලේ උපද්දනවා. නමුත් ඒව වස්තු දක්වා අරයි යන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒ තරමට මග වැඩිලා තියෙනවා. ඒතොර වේදනාවේ මග වැඩිම තුලයි ඒක සිද්ධ වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ දැන් ශිෂ්‍යත්ව කරන වෙලාව. මේ වෙලාවේදී ඔබ අදිස්ථාන කරගන්න ඕනේ ඒලව කරනවා කියලා විතරයි. ඒලව කරන්න බෑ. මම මේ ටික කියන්නේ ඒලව කරනවා කියන එකට අදිස්ථාන කරන්න. ඒකටද ලෑස්ති වෙන්න. ඒකට කලියුතු ටික කරන්න. ඒලව කරන්න කියන තැනද සුදුසුකම් ලැබෙන්න නම් ඕලෙව පාස් වෙන්න බෑ. ඕලෙව පාස් වෙන්න නම් 10 වසර, 9 වසර, 8 වසර, 7 වසර, 6 ওই ටික පාස් වෙන්න බෑ. දැන් මම ඔබට කියන්නේ ඒලව කරන ටාගට් එක ගන්න. ඒ ටාගට් එක අරගෙන ඉන්නලා ඒකට මොනවද achieve කරන් තියෙන්නේ හැම එකක්ම achieve කරන් පටන් ගන්න. පළවෙනිද මොනේ ඒකට වීරයනේ. මම මේක කරගන්නවා කියලා ආපු දැඩි අදිස්ථානයන් එතනට ඕනේ පළවෙනිදම. අන්න ඒක පුළුවන් තරම් ඇති කරගන්න. එතකොට ඒකට සිංහදෙන ඒක බින්දලා දාන්න මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවනම් අන්නේ වැඩපිළිවෙල හොඳට හොයලා බලලා ඒකෙන් ඈත් වෙලා ඉන්න. ඔබට තේරෙනවා නම් මෙන්න මේ වැඩපිළිවෙල තුන මාව නිවෙනෙන් ඈත් වෙනවා කියලා. පුළුවන් තරම් මේ වැඩපිළිවෙලෙන් අයින් වෙලා ඉන්න. අයින් වෙලා ඔබට තියෙන දිගින් දිගටම සිංහදෙන මේ දහම් මානසිකාරය කරන්න. වෙන මොකොත් කරන්න යන්න එපා. ඵලය ගන්න යන්න එපා. හේතු එකතු කරන්න. දවසින් දවස මොහොතින් මොහොත මේකට හේතු එකතු කරන්න. හේතු එකතු කරන්න එකතු කරන්න සිංහදෙන ටිකින් ටික ඔබ නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන සිංහදෙන ඔබගේ තියෙන සේනාව තර වෙනවා. ඔබ පටන් ගන්නකොට සිංහදෙන ඔබ ගාව එක එක්කව හිටියේ නැහැ හොඳයි. හිත ඇතුලේ මිතුරු සේනාව කියලා එක්කෙනෙක්ව හිටියේ නැහැ. ඔක්කොම ඉති සතුරු සේනාව. අන්න ඒක නිසා තමයි පින්විතනේ ඔය ඔක්කොම ඉන්න සතුරු සේනාවෙන් ඔබට කවදාක්වත් බෑ මිතුරෙක් ඇති කරගන්න. තනියෙන්. අන්න ඒකට තමයි පින්විතනේ කල්යාණ මිත්‍ර සම්පatti ඕනේ වෙන්නේ. එතකොට මේ මිතුරු සේනාවක් ඔල්රෙඩි ඉන්න. එතන මිතුරු සේනාවක් නැති ඔක්කොම හතුරු හිතක් තියෙන. කෙනෙකුට පුළුවන්ද තවත් හතුරු විතරක් ඉන්න හිතකර ඉන්න ඒගොල්ලෝ කතා කරලා ඉවරලා ඒගොල්ලන්ව මිතුරු කරවන්න. පුළුවන්ද? බෑ. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ අඳුම තරමේ සෝතාපන්න ඵලයේවත් ලැබූප කෙනෙක්ගේ මිතර බණ හෙව්වේ නැත්නම් මේකදින සෝතාපන්න වෙන්න. වෙන ඕන එකක් කරගන්න පුළුවන්. සෝතාපන්න වෙන්න බෑ. මොකද අර පළවෙනි මිතුරු පිරිස හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට තමයි සිංහතනේ පරසෝගෝතක ප්‍රත්‍ය කියන එක ඕනේ වෙන්නේ. පරතෝගෝෂක ප්‍රත්‍ය ඕනෙමයි අනිවාර්යයෙන්. ඉතින් ඒක ලැබෙන්නේ සිංහතනේ ඒක දෙන්න පුළුවන් කෙනෙක්ගෙන් බණ අහන වෙලාවට. ඒක දෙන්න පුළුවන් කෙනාගෙන් බණ ඇහිමේදී ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? මෙච්චර වෙලා හිටපු අර හතුරු හමුදාව කැඩි කවුරු බවට පත් වෙනවද? මිතුරු හමුදාව බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට බණ ටික ඇහුවා සෝතාපන්න වුණා දැන් ඉන්නවා මිතුරු හමුදා 3-4 දෙනෙක්. හතුරු හමුදා මහ බලයෙන් ඉන්නේ. දැන් හතුරු හමුදාව හැදෙන්න පටන් අරන් කොච්චර කල්ද? අනන්ත සංසාරෙම හැදෙන්න පටන් ගත්තා. එහෙම හැදි ආපු ගමනේ ඉන්නේ. ඒ ආපු ගමනේදී මිනිඳුන ඔන්න දැන් තමයි ඔන්න හැදෙන්න පටන් ගන්නෙ කවුද? මිතුරු හමුදාව. ඉතින් සෝතාපන්න කෙනෙකුට කාමයක් තියෙනවා කියන එක අහන්න දෙයක්ද? ඔබ හිතලා බලන්න. කුකුට මිත්ත වැද්දාගේ බිරිඳ සත් අවුරුදු වියේදී සෝතාපන්න වෙලා වැඩි වියට පත් වෙනකොට පැනලා ගියේ. මේ පාරේ යන මස් හැද්දෙත් දැකලා පැනලා ගියේ. මසද්දව දැක්කහම මේ ආරෝහ පරිණාහ දෙහි දැකලා හොඳට මේ කාලේ හදිහිට කියනවනම් හොඳට මස්සල් සේම හැදිච්ච ශරීරයක් දැකලා ඔබ දැක්ක විතරයි කාමයේ උත්සන්න වෙන්න පටන් ගත්තා. මේ කාමයේ උත්සන්න වෙන්න පටන් ගත්තා. ඒකටත් හේතුවක් තියෙනවා. අතීත සංසාරයේ තමන්ගේ ස්වාමි පුරුෂයා වෙලා වැඩි වාර ගන්න හිඳලා තියෙනවා ළඟ ළඟත් බැවුවල. දැක්කට පස්සේ ඉන්න බැරි වුණා. නිමිත මොකද කළේ? පැනලා ගියා වැද්දත් එක්ක. මේ සෝතාපන්නුනේ සත් අවුරුදු වියේදී. ඒකට හේතුව තමයි මේකදෙන ඉතින් මහා සතුරු හමුදාවක් ඉන්නවා. ওই සතුරු හමුදාව හැමදෙස්සම අර මිතුරු හමුදාව පරද්දනවා. මේ මිතුරු හමුදාවට සෝතාපන්න කෙනාගේ ආරක්ෂා කරන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. ඒ තමයි සතර අපායට යන්න තියෙන පාප කර්ම මොන හරි තියෙනවා නම් අන්න ඒව නොකර ඉන්න. ඒවත් පංචානන්තරීය පාප කර්මයක් කෙරෙන්නේ නැහැ අනිවාර්යෙන්ම. අර සතුරු හමුදාව විසින් ඒක කරන්න හැදුවොත් මිතුරු හමුදාව ඒක වළක්වනවා. මිතුරු හමුදාවට පුළුවන් ඔච්චරයි පිංගුනේ. පව් පහයි වළක්වන්න පුළුවන්. පළවෙනි මිතුරු හමුදාවට. අනිත් ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩ අඳුරට අඩපණ කරනවා. ගොඩ අඳුරට කරන්න දෙන්නේ නැහැ. නවත්තන්න බෑ සම්පූර්ණයෙන්ම. ඒ වගේම තමයි මිතුරු හමුදාවට පුළුවන් මැරෙන වෙලාවේදී පෙනී හිටින්න. තමන් මැරෙන වෙලාවේදී පෙනී හිටලි වෙලා සතර අපායක උප්පත්තියකට යන්න හේතු තිබුණාට අන්න ඒක වළක්වලා දාන්න පුළුවන්. එන ඔන්න එක මේ තමයි ඉතින් ඉතින් දැන් ඔබ ටිකින් ටික මේක පටන් ගන්න ඉතින්. දැන් ඔබ සෝතාපන්න වුණත් නිකන් හිතලා බලන්න. ඔබට මේ දහම් න්‍යාය හොඳට තේරෙනවා. මේ ලෝකේ අසාර බව හොඳටම තේරෙනවා. දුක්ඛ දුක් විපරිණාම දුක් සංඛාර දුක් කියන් හැරෙන්න වෙන දේක් මේ ලෝකේ නැති බව තේරෙනවා. හිත දිබ්බනම් ගිනි ගත්ත බව තේරෙනවා. උදා වෙච්ච හැමදේම බෑ වෙන බව හොඳටම තේරෙනවා. උදා වෙන වෙලාවල් තණ්හා කළොත් එහෙම අනිවාර්යයෙන්ම ගින්නකට ඇද වැටෙන බව දන්නවා. එන ආස්වාදයි සැපයි සාරයි කියලා ගන්න එකම මහා ආදීනවය කියලා පේන පටන් ගන්නවා. මොකද එතනින් එහාට මේ ආදීනව ඔක්කොම පටන් ගන්න නිසා මේ ඔක්කොම දැන් ඔබ දන්නවා ඇති. එතන ඔබ සමහරවිට සෝතාපන්න ඵලයේ පිහිටපොය ඇති. නමුත් මතක තියාගන්න පුළුවන් සෝතාපන්න ඵලයේ පිහිටුවා කියලා කියන්නේ මිතුරු හමුදායෙන් කීප දෙනෙක් හැදුනා විතරයි. තාම සතුරු හමුදාව පින්වදෙනි ඔබ රජ කරන්නේ. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා පිටින් දිගින් දිගටම අර කියපු මිතුරු හමුදාව පාවිච්චි කරලා අර සතුරු හමුදාව ඉන්න පිරිස් අරන් කොයි පැත්තට දාගන්නද? මිතුරු හමුදාව පැත්තට දාගන්න. ඒ අය මිතුරු කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද? රාගයි, දේශයි. කියන්නේ කියන්නේ. නැයි කටට උත්තර දුන්නම කියන්නේ බෑ. බෑද? හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. එයා මිතුරු කරගන්න තියෙන ක්‍රමය මොකද්ද? මොකද්ද? මේ දහම් වඩන්නේ. ඒ අයට මේ දහම තේරුම් කරන එක. ඒකයි කරන්නේ. පුළුවන් තරම් ඒ අයට දහම තේරුම් කරා. පුළුවන් අයට පුළුවන් තරම් දහම තේරුම් කර පිංගෙදෙන ඒ අය මේ පැත්තට ගන්න. ඔබ සිහිනමවන්න යන්න එපා පිංගෙදෙන ඒ ඔක්කොම එන දවස. ඒක හරි කරදර වැඩක්. මේ පැත්තේ ඉඳලා බලන්න එපා. ඔබගේ සේනාවෙ ඉන්නව 5 දෙනෙක්. අර මැත්ත බලා දිනව කෝටියක්. ඉතින් එතනින්ම ඉවරයි නේ වැඩේ. ඇයි ඔබට ඒක බලව ගම හිතෙන්නේ මොකද්ද? මේක නම් කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හඳ අරිහතුන් වහන්සේගේ ස්වභාවය කිව්වට පස්සේ තමන්ගේ නංගිගේ අක්කගේ පොඩි දුව අරගෙන ඉවරලා වංගෙඩි එක තලා කොටන කොටත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ කියලා. තමන්ව පිටි ගෙවුවොත් එහෙම කකුල් දෙකේ ඉඳලා කීයක් අරගෙන දෙපැත්තට ඇද්දොත් එහෙම කවුරුහරි ඒත් උන්වහන්සේට කේන් තියන්නේ නැහැ මොකුත් නැහැ කියලා. දැන් ඔක දැන්නකොට එහෙම හිතා ගන්න පුළුවන්ද ඔබට මේක? එදිර හිතලා බලන්න මේ විදිහට උන්වහන්සේලත් කොහොමද දැන්ට ආවේ කියලා. ඒකයි තියෙන්නේ. දහම තමයි උදව් කළේ. උන්වහන්සේට අතුලන්තයෙන් තිබුණා මේ විදිහට මහා වීරයක්. ඔන්න මේ වීරය තුලින් මේ දහම් වඩන්න පටන් ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔබ එතනට එනවා. අවුරුදු 80ක් ගිහිල්ලා හරි එනවා. මේ සංසාරයත් එක්ක සම්සන්දනය කරද්දී අවුරුදු 80ක් කියන්නේ මොකද්ද? මේ හිතලා බලන්න. දැන් මෙතන ඉන්න බොහෝ පිරිසක් වෙනදෙනි තමන්ගේ ජීවිතේ ඉස්සර මොනවද තියා ගෝල්ස් තියාගෙන ඇදෙනි මම මෙන්න මේක achieve කරනවා කියලා. එතකොට ඔබ ගොඩක් දුරට ව්‍යාපාරිකයෙක් නම් එහෙම ව්‍යාපාරිකයෙක් ගොඩක් දුරට හිතාගෙන ඉන්නේ මගේ අවුරුදු 45 50 වගේ කාලය තුළද මම මගේ හොඳම තැනට එනවා. එතන යා අවුරු ජීවිතේ අවුරුදු 7 ඒක හිතන්න පටන් ගත්තේ අවුරුදු 10 නම් අවුරුදු 35ක්. එයා ඒක වෙනුවෙන් කැප කරලා තියෙනවා. දැන් නිවන දකින්න යන කෙනා විතර අපින් වෙදෙන අවුරුද්දෙන් මේක බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඔබට කැප කරන්න පුළුවන් වෙන මොකද මේ ව්‍යාපාරිකයෙක් වින්දෙන අවුරුදු 30ක් නම් කැපකලේ අවුරුදු 30 කැපකලේ මොකටද? මැරෙන්න නේද ආයි? දුකටපත් වෙන්නමයි නේද? වෙන දෙයකට නෙමෙයි කැපකලේ. එහෙනම් දැන් පින්විතනි ඔබ කැප කරන්න යන්නේ දෙයක් සදහටම. ඔබ මේ කරන එකක්වත් පින්විතනි නිකන් අපරාධ වෙන්නේ නැහැ කවදාකවත්. සදහටම හිටිනවා මේක. ඔබ සෝතාපන්න ඵලයට පත් වුණොත් එංගුදනේ ආයෙ ඔබ පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් එංගුදනේ. එහෙම නැත්නම් තව මොනවා හරි නිලධාරියෙක් වෙන්න පුළුවන් එංගුදනේ. කොහොම කරා මේ අද්දමේ විතරයි ඔබ හිටින්නේ. ඊළඟ අද්දවගේට යනකොට මොකු වෙලා උපදින්ද කියලා කවුද දන්නේ? ඒ ඔබ කරන දේවල් ඔක්කොම අනිත් පැත්තෙන් කරන දේවල් ඔක්කොම මේ අද්දවේ විතරයි හිටින්නේ. දරුවා නලවන එක මේ අද්දවේ විතරයි හිටින්නේ. මැරිලා පෙරේතෙක් පෙරේත දරුවෙක් නලවනවලු ඉන්න පුළුවන්. ඒක මහ දුකක් නේ. සමාහටක මුලින් වෙන්නේ අතීතයේ තියෙන කර්ම ශක්තිය පරිසන්දිලා ආවොත් ඔය පෙරේතෙක් උනා විතරක් නෙමෙයි ඔබට ළමයා කන්න හිතේ. අතන පෙරේත ළමෙක් මැවිලෙනවා. බඩගින්නක් හැදෙලා ඔබගේ අද්දෙක ඔබට වාව ගන්න බැරුව කනවා. අඬ අඬ කනවා ළමයා. ලේසි වැඩ නෙමෙයි මේ විදිහට. සසර කියන්නේ ඒ තරම් මහ භයානක දුක් තියෙන තැනක්. එතනට තමන්ව වට ගන්න එපා. එද සසර කියන දැනට මම කියන්නේ ඔබට දිව්‍ය ලෝක 6 අයිති. සසර කියන දැන සුද්ධ වාසෙත් අයිති. ඒක නිසා අපි කියන්නේ මේක සහ මුලින්ම ගලවන්න උත්සාහ කරන්න වීර්යය කරන්න. ඒ වෙනුවෙන් පුළුවන් තරම් කාලය දාන්න. ඇවිදින්න මේ කටයුතු කරගන්න. ඉස්සරහට ඔබට හැමදාම ඉන්න මාර්ගය හදලා දෙනවා කියලා කිව්වේ ඒකයි. ඔබට පුළුවන් තරම් ඇවිදලා කරගන්න. දැන් මට මේ ළඟදී කල්පනා වුණා. ඔබට මතකද? මෙතන ඉන්න තරුණ අය. ඔබට මතකද? ඔබගේ අම්මා තාත්තා ඔබ ඉස්කෝලේ එරිය හැටි. ස්කූල් වෑන් එකට කතා කළා. ඒ ස්කූල් වෑන් එකට ඔබව දාලා ඔබ ඉස්කෝලේ යවුවා. මොකටද? දැන් ඔබ ඔය achieve කරලා තියෙන දේ achieve කරන්න. හොඳට මතක් කරලා බලන්න. ඒ ස්කූල් වෑන් එකට පින්විතනි සල්ලි ගෙවුවේ කවුද? අම්මයි තාත්තයි නේ. දැන් පින්විතනි ඔබට ඕනනම් පුළුවන් නේද? ඕක නැවත ගෙවන්න. කට්ටියක් එක එකතු වුණා. වාහනයක් ගත්ත හරියකට. සතිය දවස් පහම අම්මව තාත්තව ආරාමෙට එව්වා. කියමු ගමන් ඔබට හිතුනොත් එහෙම. අම්මෝ වහඳුනේ කොච්චර සල්ලියද ඒකට 10,000ක්වත් ඇයිනේ. ඒක තමයි පින්දුනේ. දරුවෝයි දෙමාපිය අතර තියෙන වෙනස. ඔබගේ අම්මා කවදාවත් එහෙම හිතුවේ නැහැ. ඔබගේ තාත්තා එහෙම හිතුවේ නැහැ. කෙල්ලෝ බස් එකේ යවන්න බෑ. තාත්තා කතා කළේ එහෙම. කෙල්ල හැඩකාරයි. කෙල්ලෝ බස් එකේ යවන්න බෑ. ඒක නිසා හමන්නේ මම තව රස්සාවක් හොයාගන්න. මම තව පැය 4ක් විතර වැඩ කරන්න. අපි යමු. ඉංග්‍රීසි ලෝකයේ ඉස්කෝලේ යන පටන් ගත්තේ අවුරුදු 6 දිනක්. ඔබට අවුරුදු 18ක් වෙනකම්. අවුරුදු 12ක්. ඔය තාත්තයි අම්මයි. ඔබ ස්කූල් යන්නේ ඉස්කෝලේ ඉරියා. ඔබගේ අම්මයි තාත්තයි ඉතර ජීවත් වෙන එකක් නෑ පිංගුද අවුරුදු 12ක්. ඔබ ඇඳට වැටෙන්න කලින් එපැයි මෙහෙ එන්න. ඇඳට වැටලා නම් ඇවිල්ලා වැඩක් නෑනේ. සිහිය නැත්තම් ඇවිල්ලා වැඩක් නෑනේ. එතන අම්මයි තාත්තයි ඉතර කලක් ඉන්න එකක් නෑ. ඔබට පුළුවන් නම් සහෝදරයෝ ඔක්කොමත් එකතු වෙලා. ඒ වගේම ඔබත් දෙක ඇසුරු නිසුරු කරන මේ දහමහන යාළුවෝ ටිකත් එකතු වෙලා. වෑන් එකක් 6කට අරගෙන. හැමදාම ආරාම සර්විස්. ස්කූල් සර්විස් නෙමෙයි. ආරාම සර්විස්. හරි පුදුමයි නේද ඒක නේ ඇහිලා. ඇහිලා තියෙනවනේ ඒ තරමට. බුදු මෙන්න තරමට ඇහිලා දිනන නේද මේ වචනේ ආරාම සර්විස් කියන්නේ නේදනේ මේ ලෝකෙන්න මෙලෝ යකෙක් ව කරන්නේ හිතෙන්නවත් නෑ පෙඟදෙන කරන්නේ නේද ඔබ වෙනුවෙන් කරපදේ වලට ණය ගෙවන්න ඔන්න පුළුවන් ක්‍රමයක් වෙයි පුළුවන් නම් කරන්න. හැබැයි ලෙඩ ඇඳට වැහලා ඉන්නයි මෙහෙ එක්කන් ඉන්න එපා, වැඩක් නැහැ නේ. ලෙඩ ඇඳට වැටෙන්න කලින් මහා කාලයක් ඒගොල්ලෝ ඉන්නේ නැහැ සිංහතන. ඒකෙන්ද අපට අවුරුදු 12ක් අදින්න වෙන්නේ නැහැ, අම්මා තාත්තා ඇද්ද වගේ. ඒක මට විශ්වාසයි. මං කියන්නේ පින්දරි මාස 3ක් නැත්නම් ඔබට සිද්ධ වෙන්නේ පින්දරි. හාමුදුරනේ මං ගිහිල්ලා අපේ අම්මගේ ඇඳ ගාව දැම්ම හාමුදුරනේ බණ ටික. මට හරි දුකයි හාමුදුරනේ, අපේ අම්මට මාව අඳුර ගන්න බැරි වුණා හාමුදුරනේ. මොකද ඇයිල විකාරයක් නේද, පිස්සුවක් නේද මේ මාතේ කියන්නේ. හාමුදුරනේ බණ ටික දැම්ම අම්ම ගාව. එයාට දුකයි. අම්මට යාව අඳුර ගන්න බැරිලු. ඉතින් අම්මට යාව අඳුර ගන්න බැරි නම් මේ අනිත්‍ය දුක අනත් අඳුරන්න පුළුවන්. හින්දු හින්දුවක් දැම්මත් එක නැද්ද එතනට ගිහිල්ලා. තරක්කු වැඩි. ආගෙනුර ඇවිල්ලා කියන්න පුළුවන් හාමුදුරනේ දැන් ඉතින් පරක්කු වැඩි හාමුදුරනේ අපේ අම්මා. දැන් යාට කල්පනාවේ නැහැ හාමුදුරනේ. තව කෙනෙක් ඇවිල්ලාගෙන ඉතින් අපේ අම්මා නම් මැරුණා හාමුදුරනේ, ඉතින් මොනවද කරන්නේ? මේ මැරිලා ගිය කාලකණ්ණි අද්දැවේ ගැන හිතලා බලන්න. ඔබට අම්මා වෙලා නේද මැරිලා ගියේ අද්දැවේ? ඔබට තාත්තා වෙලා නේද මැරිලා ගියේ අද්දැවේ? ඔබට අම්මා තාත්තා වෙච්ච අය පිංගුතනි අපිට මිනිස්සු. තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලේ පහළ වෙච්ච මිනිස්සු. ඒක නිසා පිංගුතනි අපිටත් මේ මිනිස්සු ගැන ගෞරවයක් තියෙනවා. ඔබට ඔබගේ අම්මා තාත්තා ගැන කොච්චර ගෞරවයක් තියෙනවද? අපි ඒ සංකල්පය හදමු. දැම්ම නෙමෙයි. දැන්ට සෙන්තුරාදයි බදාදයි පුළුවන් නම් ඕක කරන්න. පිරිසක් එක එකතු වෙන්න. එතකොට හරි. තනියම වෑන් එකක් හය කරගෙන ඉන්න බෑ තමයි. නමුත් පිරිසක් එක ස්කූල් වෑන් එකේ හීදෙන ගියාද? මතකන්නේ ජම්පින් සීට් හය කරගෙන. එන්ජින් එක උඩත් පොඩි තීරුවක් දාලා ඒක උඩත් ඉඳගෙන. මතකයි නේ? එහෙම හරි කමන්නේ නැහැ වෙන්නේ. මොකද මේ ආරාමයෙන් ඇතුලට ආවට පස්සේ වෙන්නේ. ඔය තියෙන විදිහට කන්න බොන ටිකක් දෙන්න පුළුවන් අපිට. ඊට වඩා වෙන්නේ මේ බණ භාවනා කටයුතු නියැලෙන්න පුළුවන් ඒ අයට. මොකද එයා ගෙදර හිටියොත් මෙන්න මිදුල අතු ගන්න එක තමයි එයාගේ වැඩේ. මිදුල අතු ගන්න ඔබගේ රෙදි හොදනවා. අමාරු ඔබගේ දරුවංග බලන්න කෙනෙක් තියලා ඇති. නමුත් ඒ අයටත් බැන බැන අම්මා තාත්තා තමයි දරුවෝ බලන්නේ අන්තිමට. ඒක හැටි ඒ අයගේ. ඒකට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒක නිසා නේද පිංගසනේ. ඔබ පාඩම් කරන කාලෙට කිසිම යාළුවෙකුට එන්න දුන්නේ නැහැ නේද අම්මල? යාළුවෙල බෝල් ගහන කතා කරද්දී අම්මල මොකද කිව්වේ? නෑ නෑ යන්න නෑ ගෙදර පුතා යන්න. මතකද? පින්ගදිනේ ඒ කරපු දේවල් දිහා බලලා අද ඔබ ඕවා කරන්නේ කාටද? ඔබගේ දරුවට. ඔබගේ දරුවට නෙමෙයි පින්ගදිනේ ඔබ කරන්න ඕනේ හරිනම්. කාටද කරන්න ඕනේ? දෙමාපියන්ට. මොකද ඔබගේ දරුවෝ ඔබට කරපු එකක් නැහැ. ඔබට කරපු අය ඉන්නේ දෙමාපියෝ. ඔබ කලගුණ සලකනවා කියන එක ගැන මහ ලොකුවට කතා කරනවා නම් පින්ගදිනේ පටන් ගන්න කොතනින්ද? එතන දෙමාපියන්ට කරා. එතකොට තමයි සිංහදින ඔබට පුළුවන් වෙන මාත්‍රයක් හරි ණය ගෙවා ගන්න. දැන් දැන් මේ විදිහ යන විදිහ තමයි දෙමාපියෝ දරුවන්ට කරනවා. ඒ දරුවෝ දෙමාපියලා දරුවන්ට කරනවා. ඒ දරුවෝ දෙමාපියලා දරුවන්ට කරනවා. ඒ දරුවෝ දෙමාපියලා දරුවන්ට කරනවා. එතකොට දෙමාපියෙක් දරුවන්ට කරන එකදී මාත්‍රකවත් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව ඒක අධික ලෝභ මූලිකයි. ලෝභ මූලික දෙයකින් පිනක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එතන හොඳට හිතලා බලන්න. ලෝභයෙන් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔක අනිත් පැත්තට එනකොට පිනක් සිද්ධ වෙන්නේ. දෙමාපියන්ට සලකනවා. තේ ඔබට තියෙන ශක්තිය ශක්තිය තියන අය ශක්තිය නැති අය බන ටිකක් හරි ගිහින් දෙන්න අම්මා තාත්තට. එයා ඉතින් මොරි වෙන වැඩක් නැහැ. සල්ලි නැහැ නේ. හරි. මම කමන්නේ නැහැ කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අම්මයි තාත්තයි එහෙම හිතුවේ නැහැ. සල්ලි නැහැ කියලා. ඔය අතුරු දෙරේදී අම්මලා තාත්තලා මට උඹලගේ බන්න ඕනේ නැහැ. එහෙම ඉතින් කමක් නැහැ. මේක එපා කියන කෙනා අපාගත වුණාට කමක් නැහැ පින්. හොඳේ එපා කියන කෙනා උපේක්ෂාවට පත් කරන්න ඕනේ කෙනෙක්. මෘදුතාවයෙන් කටයුතු කරන්න බැල්ල බැරි නම් මොකද කරන්නේ? උපේක්ෂාවට පත් කළා නිකන්. මට සමහර වෙලාවට හිතෙනවා චුන්ද සූකර කියන මනුස්සයව තථාගතයන් වහන්සේ කරුණාවට පත් කළා කියලා. ඇතර උපේක්ෂාවට තමයි පත් කළා තියෙන්නේ. නමුත් මට හිතෙන්නේ කරුණාවට පත් වුණා කියලා. උපේක්ෂාවට පත් වුණ නැහැ කියලා. ඇයි? මන කියන්නේ නොගිය එක. කරුණාවෙන් නෙමෙයිද? ගියා නම් එහෙම. දැන් අවි තියෙන්නේ. චුන්ද සූකර ගැන හිතලමයි නේද එතකොට මේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මං ගැන හිතුවේ නැහැ නේද? නෑ කොහෙද බලුදඩියෙක් කියලා ඉන්නේ. ඉතින් මං ගැන හිතලා වැඩක් නැහැ. කෙලින්ම මොකද්ද? උපේක්ෂා. නමුත් චුන්ද සූකරට තථාගතයන් වහන්සේ උපේක්ෂාව නෙමෙයි අන්තිමට දක්වලා තියෙන්නේ. කරුණාව. මොකද වික්ෂුණහද ලහපු වෙලාවේදී උන්වහන්සේ දේශනා කරනවානේ. මම දැනගෙනමයි ගියේ නැත්තේ. නැතුව නිකන් මේ මිස් වුණා නෙමෙයි. අල්ලපු යට ඒදී හැම තිස්සෙම ඇහෙනවා ඌර කෑ ගහනවා. ඒ ඌරට තඩි ගහලා 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 බෙල්ල කපලා දානවා. නැත්නම් කුළු ගෙඩියකින් ඔලුවට ගහනවා. මොකක් හරි කළා ඌරව මරනවා. ඉතින් හැමදාම උදේට දවල්ට රැට ජේතවනාරාමයට ඇහෙන්න ඕනවා. ඌරු කෑ ගහILL ඇහෙන්නේ. එහෙනම් චුන්ද සූකර ඉන්න බව දන්නේ නැද්ද තාතක දන්නවා? ඔය චුන්ද සූකර මරණ කාලේ හිට වෙනකොට මොකද උනේ? වික්ෂුන් වහන්සේලා කතා වෙන්න පටන් ගත්තා. මේ මොකක් හරි ලොකු මේ උත්සාහයක් තියෙනවා වගේ. මොකද දැන් උදේ ඉඳලා මේ ඌරෙක් කෑ ගහන සද්ද ඇහෙනවා. කවුද මේ කෑ ගහන්නේ? චුන්ද සූකර. එහෙනම් ඒ කියන්නේ ඔක්කොම ඇහිලා තියෙනවනේ ජේතවනාරාමෙන්. එහෙනම් තථාගතයන් වහන්සේට ඔක්කොම ඇහිලා තියෙනවනේ. එහෙනම් ඔය ඔක්කොම ඇහිලා තියෙනතනි. තථාගතයන් වහන්සේ කරුණාවට පත් වුණා. බලු දලිය කියලා හිටියේ මං. දිය හැක්කල්ලව බැලුවේ නැහැ. මෙහෙම විදිහේ අපිව තමයි උපේක්ෂාවට පත් වෙලා ඉන්නේ. චුන්ද සූකරට සාහනියක් තමයි වෙලා තියෙන්නේ. ඒක නිසායි උන්වහන්සේ වැඩි වෙන්නේ නැත්තේ. අපිට එදා ඒක ලැබුණ නැත්තේ අද මේක ලැබෙන නිසා පින්ගත. අපි පිරු පාරමිතා වෙනස්නේ. බුදුන්ගේ කාලෙක සමකාලීන උපදින තරම් පාරමිතා පුරන්න ශක්තියක් තියෙන්නේ නැතුව ඇති අපිට. නමුත් මේ බුද්ධ ශාසනයෙන් මේක ඉවර කරගන්නවා කියන ශක්තියක් අපි ඇති කරගන්න නැති. ඒකේ ඇති කරගත්ත ප්‍රමාණය මදි නම් පින්විතනේ ඔබට කරන් තියෙන දිගින් දිගට මේ මගවල ඒක ඇති කරගන්න. මග වැඩිම තුලයි පාරමිතා පිරෙන්නේ පින්විතනේ. නේද මග වැඩන්න පුළුවන් තරම්. ඔබට හැකි හැම වෙලාවෙම මේක කරගන්න. ඒකයි මම ඔබට කිව්වේ. ඔබගෙන් වෙන්න ඕනේ වාක්‍ය විදකන් නොපිරෙලා ඒක කරන්න. වාක්‍ය විදකන් විදිහට පළවෙනිම දරන්න තමන්ගේ අහිංසක දෙමාපිය මොකද මහා කාලයක් ඉන්නේ. එයාට උදව් කරන්න. අපි උදව් කරන්න. මොකද අපි සකල මනුස්ස ප්‍රජාවට උදව් කරන්න ලෑස්තියෙන් ඉන්නේ. අපිට කොච්චර නිඳා පහද කළත් මේ විදිහේ මොන දේ කළත් මෙතනට ආවොත් අපි කොහොම හරි එයාව ගොඩ දානවා. මම ඒකයි ඔබට කියන්නේ. මට කලන වැටෙන් හම්බෙච්ච දේ මෙච්චරයි කියලා කියන්න බෑ. මට කලන වැටෙන් හම්බුනේ දහම් පදයක් විතරයි වෙන්නේ තිබෙන. කිසිම අවවාදයක් හම්බුනේ නැති වෙන්න පුළුවන්. මගේ ගුරුවරයාගේ එච්චර පිනක් නැති ස්වභාවයක් මට තිබුණේ. මම මොනවා හෝ පාරමිතා ශක්තියක් ගැබ්බෙලානේ එන්නේ නැත්තේ. ඒක නිසා වේගයෙන් මේ ගමන යනවා. ගුරුවරයාගේ ඇසුරේ ඉන්න පිනක් තිබුණා නම් පින්වදින මෙලහට මේ ඉවරයි. තේ හැටිද බුදුන්ගේ ඇසුරේ ඉන්නවත් පිනක් තිබුණේ නැහැ. ගුරුවරයෙක්ගේ ඇසුරේ ඉන්නවත් පිනක් තිබුණේ නැහැ අන්තිමට. ගුරුවරයාගේ තේකත් පාරමිතාවේ කොටස් වෙන්නේ නැති. ලේසියෙන් කරන්න බෑ උඹ අමාරුවෙන් කරහන්. ඒ අමාරුවෙන් හරි කරන්න ඕනේ ඉතින් මෙන්න නවත්තන්න බෑනේ මේ. කලන පරම්පරාවක් තියෙන රහගෙන ආපු ත්‍රිපිටකයේ තියෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේ පිරිසක් ඇතුළු කරන්න ලැබිලා තියෙනවා. මුදේ උන්වහන්සේලාත් එක්ක ධම්ම සාකච්ඡා කරමු. එකින් එකකින් විසඳගෙන මේ ඉස්සරහට යනවා. ඒ වගේම ඔබ වගේ වාසනාවන්ත පිරිසක් මුණ ගැහිලා තියෙනවා නිතර ධම්ම කතා කරන්. ධම්මන කැමති පිරිසක්. නැත්නම් මේකදී මේ බණ කියන්න හම්බ වෙන්නේ නැහැ. අලුත් දැනක ධර්ම දේශනාවකට කියලා මේ බණ කිව්වොත් එහේ මායේ බණ අහන්නේ දෙකක්. නෑ. ඇයි ඒගොන්ට ඕනේ පිංගුදලි බණ නෙමෙයි. පිංගුදලි බඩාල්ලගෙන hina වෙවි සාදුකාර තියෙන පිරිස විනෝද නැද්ද? ඒ YouTube එකට ගියාම ඔබ දකින්නේ නැද්ද? කුණු හරප කවියක් කියවට පස්සේ ඒකට hina වෙවි සාදු 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 කියන ඒක නිලේ ධම්මේ ඥාතිනම් හොතු සුගිතා හොන්තු ඥාතියෝ කිව්වම අර උඩ ඉන්න කව වැටෙන දොක් ගාලා පල්ලෙහාට මෙච්චර කල් යන්තම් උඩ හිටියා ඌ කරගත්ත පින නිසා අරකට hina වෙලා ඉවරලා ඒක අනුමෝදන් වුණා. ඒ පෙරේත තඩිය හිටපු තැනුත් පල්ලෙහාට හැන්නා. ඕක තමයි සිද්ධ වෙන්නේ. නමුත් ලෝකයට ඕක හොඳයි පින්. මට හරි පුදුමයි මෙච්චර පිරිසක් බනහන ඉන්නවා කියලා. දැන් මේ ඉන්නේ පිංගදෙන දැන් මේ තාම තේරෙනවා. තේරි එන්නේ මේ. හොඳ අඹ ටික තේරෙනවා ඔක්කොම. තාටි කලින් අපිට දානෙව දෙන්න එක ඉතුරු වෙන්නේ නැහැ. ඇයි තේරි එනවා. තවන්නේ කිරි කපලා ඉවරිය මොකක් කර කර ගන්න. එහෙම කියලා පිංගදෙන ඔබ මට අගාධර ඇදලා දාන්න බෑ. දිව්‍ය ලෝකයේ දුක බව දැන දැනත් මට දිව්‍ය ලෝකේ වර්ණනා කරන්න බෑ තින්න. මම හොඳටම දන්නවා තියෙන්නේ දෙයකට ඇටැච් වුණා නම් දෙයකට ඇලුනා නම් දෙයකට බැඳුනා නම් ඒක කෙනා ඒ කාන්තේම ගිනිගත් කෙනෙක්. එක දෙයකට විතරක් ඇල්ල හිටියත් ගිනිගත් කෙනෙක් නම් තින්නේ දිව්‍ය ලෝක ගැන මොන කතාවක්ද? මාත්‍රයක්වත් හිත දෙන්නේ නැහැ මට. අපිට දිව්‍ය ලෝකේ වර්ණනා කරන්න. ඔය ගාලේ ඉරපින් වෙන නිගින්නකට ෆයින් එක වර්ණනා කරනවා වගේ වැඩක්. මට මේ පාපෙට එකතු වෙන්න බෑ. ඒක නත ගන්න බෑ. මං දකින්න එක පාපයක් ඉදේට. එහෙම නැත්නම් දෙවුරයිල ඔප්පු කරලා පෙන්නන්න ඕනේ අපි සැප විඳින කට්ටියක්. මගේ ඉස්සරහයිල ඔප්පු කරලා පෙන්නන්න. ඔබව විනිශ්චයට තියලා මම විත්තිය ඒ අය පැමිණිල්ල ඔප්පු කරලා පෙන්නන්න නෑ මම සැප විඳිනවා. මම කියන ඔව් ඔබ සැප විඳින ඔබට අතට ගන්න පුළුවන් කටේ තියා ගන්න බෑ. පුළුවන් නම් කටේ තියාගෙන පෙන්නන්න. පුළුවන් නේද? නෑ. ඒක කරන්න බෑ කවදාවත්. නේද? ඒක ගිනිගත් තැනක් වෙන ඉතින්. ඔබ නිකමල සක්‍රදේවෙන්ද නෑ බලන් බලන් අරන් බලන්. විසෝවරු හතර දෙනෙක් ඉන්නවා. ඔතනින්ම අරන් බලන්න. ඔබ එක විසාවක් කොච්චර අමාරුද පාලනය කරගෙන කියලා මෙතන ඉන්න පිරිමේ දන්නව. කොච්චර රණ්ඩු සරවල වෙනවද කියලා ගෙදර. තමන්ගේ අම්මා තාත්තා බැන ඇඬ ගහ ගන්නවා දැකම නැති දරුවේ. ඉන්න පුළුවන්ද ඔබ අතර? එවනම් අරිහත් උන්වහන්සේ නම කෝයි අරිහත් මෙහෙණියකිනු ගහද වැදලා තියෙන්නේ. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මක් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම රණ්ඩු සරවල් වෙන්නේ. එහෙනම් ඔය රණ්ඩු සරවල් ඔක්කොම දැකපු දරුවෝ ඉන්නේ. යදකපා ඉන්න විදිහක් නැහැ. එහෙනම් එක්කෙනෙක් එක්ක ඔහොම ප්‍රශ්නයක් තියෙනවද? හිතලා බලන්න අනිත් අය කොච්චර පීඩාවකද ඇත්තේ කියලා. ඊළඟට එතන රාජ්‍ය 33ක පාලනය තියෙනවා. එහෙන් අසුරු ඇවිල්ලා එහෙන් මෙහෙන් කෙනෙහිලිකම් කරනවා. දන්නේම නැතුව සූර්යයන්ගේ වේශයෙන් ඉඳලි වෙලා මොකක් හරි ගිරි ගෙඩියක් පත්තු කරලා යන්න යනවා. දැන් ඔබ හිතනවා නම් අපේ රටේ රජතුමාට කොච්චර අමාරුවක්ද කියලා. අර පැත්තේ බෝම්බයක් ගහනවා කියලා. දැන් තව සංවිධානයක් එකතු වෙලා මෙන්න මේ පල්ලියට මෙහෙන් බෝම්බ තියන්න හදනවා කියලා. දැන් ඔය ඔක්කොගෙම වකිම කාටද යන්නේ? රටේ රජුරවන්ට, ජනාධිපතිතුමාට. පොඩි පීඩනයකද බලන් ඉන්නේ? කී දෙනෙක් සාප කරනවාද ඊට පස්සේ මේ මිනිසුන්ට? මේ මිනිසුන් කවද්ද පිළිගන්නේ මේ මිනිසුන් සහනයක් ඉන්නේ ජීවිතේ? මම ඒකයි ඔබට කියන්නේ, කවදාකවත් රට පාලනය කරන්න සාප කරන්න එපා. ආශිර්වාද කරන්න මේක. ඒ අය හොරකම් කරනවද? ඒක අපිට අදාළ එකක් නෙමෙයි. ඔබ ආශිර්වාද කරන්න. ඒ අයට යහපතක් වෙන්න කියලා. ඒ අය මේ යහපත කරගත්තොත් තමයි පිළිගන්නේ කවදාද ඒ අයට මේ රට හොඳට පාලනය කරන්න පුළුවන්. නැත්නම් කවදාකවත් ඒක කරන්න බෑ. එරොම හිතන බන්නේ මොන තරම් ගින්නක පීඩාවක දැද්ද කියලා. අපි මේ එළියේ ඉඳගෙන. එහෙට දොස් කියනවා කියන කොච්චර වැරදිද කියලා ඔබ හිතලා බලන්න. වැරදි ඇති. මම මේ වැරේ ඒ කාව සුද්ධ කරනවා නේ. මම මේ කතා ගන්න රටේ ජනාධිපතිතුමා ගැන මිස පුද්ගලයෙක් ගැන නෙමෙයි. ඒ ජනාධිපති කියන තැන හෙට ඔබ ඉඳී දන්නේ නැහැ. මම කියන්නේ රටේ රජකම කියන තැන. එතනට මොන තරම් පීඩාකාරී ස්වභාවයක් තියෙනවද කියලා ඔබ හිතලා බලන්න. තව බුද්ධියන්ත වලින් කොච්චර කියලාද? ඔය කල්ලිය විතර නෙවෙයි තව කල්ලියක් ඉන්නවා. ඒගොල්ලොත් මෙහෙම කරන්න හදනවා. අර කල්ලිය මෙහෙම කරන්න හදනවා. මේ කල්ලිය මෙහෙම කරන්න හදනවා. හිතනවාන් ඔය ඔක්කොම දැන් ඔය ඔලු ගෙඩිය පිරීලා තියෙන්නේ. මේ ආ මේ මහත්යට නෝනෙක් ඇතිනේ නැත්නම් ඒ නෝනට මහත්යෙක් ඇතිනේ. මොකක් හරි ඇතිනේ. පවුලකුත් තියෙනවා නෝය කෙනෙක් එන්න කෙනාට කාට හරි. ආ මගේ මහත්ය ජනාධිපති නේද ඕන එකක් කමන්නේ මම මගේ පාඩුවේ ඉන්න කියලා ඉන්නවද නෝනලා? ඔබ මේ ඉඳලා තියනවාද? නෑ. ඔබ ජනාධිපති නෙමෙයි, රාජ්‍යදේ යුණක් කවන්නේ. මගේ වැඩ ටිකක් කරලා දෙනවා තමසේ. ඕක නෙවෙයි ස්වභාවය. එහෙනම් ඒ වැඩත් කරන්න ඕනේ නේද? දරුවෝ ඉන්නව නම් ඒ දරුවන්ගේ වැඩත් කරන්න ඕනේ නැද්ද? මුණුබුරෝ ඉන්නව නම් මුණුබුරන්ගේ වැඩත් කරන්න ඕනේ නැද්ද? ඇයි මේකද මේ අපිට ජනාධිපතිතුමා වුණාට ඒ මුණුබුරාට සීයා නේද? එතන මේ වෙන ඔක්කොම යුතුයකම් යුතුය කරන්න ඕනේ නැද්ද? එහෙනම් පිටින් ඔබ හිතලා බලන්න ගිනි ගත්ත මානසික ගත්ත නෙමෙයිද කියලා ඔය ඔක්කොම. එහෙනම් අපේ රටේ ජනාධිපතිතුමා මෙච්චර පොඩි රටක මේ කෝටි 2යිද කොහෙද ඉන්නේ මිනිස්සු ඉන්නේ? මේ කෝටි 2ක් මිනිස්සු. වයිද ලන්ඩන් සිටි එකේ ඉන්නා ඊට වඩා පිරිස. එන මෙච්චර පුංචි රටක ඉන්න ජනාධිපතිතුමාට ඔච්චර අමාරු නම් පේනදද? මහා පීඩාකාරී නම්. චක්‍රදේවේන්ද්‍රට කොහොම ඇද්ද? කොහොම චක්‍රදේවේන්ද්‍රගේ පාලනය යටතේ මේ අපිත් ඉන්නේ? එන මේ මනුස්ස ලෝකේ මොන හරි වේසනයක් එන්න ආවොත් එහෙම ඒකත් ප්‍රශ්නයක් එතුමට. ඉතින් වහාම කැඳවනවා දේව සභාව. එන්න ටගලෙන් ප්‍රශ්නයක් කොහෙද? මනුස්ස ලෝකේ සතරමහදරුවන්ට කතා කරනවා. මේන් මේන් ගීර ටක් ගාලා බලන් තේනවා යවන්නේ. ඉතින් සතරමහදරුවන්ගේ පුතාලට කියනවා පටපටපට ගාලා. ඇවිල්ලා බලනවා කොහෙද ප්‍රශ්නේ කියලා. තනිකර නිකන් ආමි එකක් වගේ තමයි සිංහදේ. ඔබ දැන් ආමි චිත්‍රපටි බලලා තියෙනවනේ. ඒවා දැකලා තියෙනවනේ. ඔහොම තමයි. එක ජනාධිපතිවරයෙකුට මං හිතන්නේ කන්නවත් වෙලාවක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා දෙය ඔය පීඩාකාරී තත්ත්වය එක පැත්තකින් දකින ගමන් අනිත් පැත්තෙන් පින්විතින ඔය හැම කෙනාටම ආශිර්වාදයක් කරන නිසා කවදාකවත් සාපණම් කරන්න එපා. එයාගේ මේ හිතේ තියෙන මහ ගින්න නිවිල යන කියලා ආශිර්වාද කරන නිසා කවදාකවත් සාප කරන්න එපා. පව් පින්විතින මිනිස්සෙක් ඔය. ඔබගේ තාත්තා මිනිස්සෙක් නේද? ඔය දහ දුක් ඉඳගෙන හරියම්බ කරගෙන ඔබ ඉස්කෝලේ ඔක්කොම කළෙත් මිනිස්සෙක්. හරකෙක් නෙමෙයිනේ බරා දෙන්න. මිනිස්සෙක්, මිනිස්සේ තනි මිනිස්සෙක් කොහොමද ඔය ඔක්කොම දරාගන්නේ? කාමය කියන එක අතහැරියට පස්සේ පවුල් දෙකක් ගන්න කැමති කෙනෙක් අතොස්සන් පිරිමි කෙනෙක්. කාමය කියන එක අතහැරියට පස්සේ එයා ගෙදරත් ඉන්නේ මගේ නෝන, මෙහා ගෙදරත් ඉන්නේ මගේ නෝන, ඒ ගෙදරත් ඉන්නේ ළමයි, මේ ගෙදරත් ඉන්නේ ළමයි, හරි. හා හා කැමති කෙනෙක් අත උස්සන්න. එක පිරිමි කෙනෙක් අත උස්සන්න පුළුවන්. කාමයේ කියන එක නැත්තම් ඔය පවුලක් අනවද? මේ හිතල බලන්න මේ විදිහට පොඩි පීඩාකාරී තත්ත්වයක්ද කියලා. ඔබට මේව දැනෙන්න ඕනේ පිළිවෙද. මොකද හේතුව මම මේ ඔබට මේවා කියන්න උත්සාහ කරන්නේ. මේ ලෝක සත්‍යයට පේන ක්‍රමේ වැරදි කියන එක වෙන්න. ලෝකයේ පැත්තෙන් හරි. නමුත් ඔබ මෙතනට ආවේ ලෝක ගැන ඉගෙන ගන්න නෙමෙයිනේ. මොකද ලෝක ගැන මටත් වඩා හොඳට දන්නයි මෙතන ඉන්නේ. මං ජීවත් වෙච්ච කාලේට වඩා ජීවත් වෙච්ච අය තමයි වැඩි හරියක් මෙතන ඇත්තේ. එහෙනම් මට වඩා හොඳට ඔබ ලෝක ගැන දන්නවා. ඒ නිසා තමයි මමත් ලෝක ගැන දැනගන්න උනහම ඔබෙන් අහන්නේ. ඒනි මම මේකේ පරිපාලනයට සම්බන්ධ වෙන්නේ නැත්නම් මොකද මේකේ පරිපාලනයේ තියෙන තනිකර මොකක් කරහද? ලෝකේ පැත්තේ. ස්වාමීන් වහන්සේලාගේ සුඛ විහරණය අධ්‍යාත්මික සුඛ විහරණය විතරක් මම අත ගහලා දෙනවා මොකද මම දන්නේ ඒතර නිසා. තහ ඔබගේ අධ්‍යාත්මික පැත්තට. සමාජීය පැත්තෙන් එන හැම එකක්ම ඔබ තමයි ඉෂ්ට කරන්න ඕනේ කියලා කිව්වේ ඒක නිසා. එහෙම නැත්නම් මම මේ ඔක්කොම නවත්තරලා සමාජය දෙලා බලන් ඉන්නුනේ සමාජය මොනවද වෙන්නේ කියලා. එහෙනම් මේ විදිහට මේ ලෝක සත්‍යයේ ස්වභාවයට අනුගුණ මේ ලෝක සත්‍යය වැරදි මතයක් දරාගෙන ඉන්නේ. මම ඔබට මේ ඔප්පු කරලා පෙන්නන්න මේ හදන්නේ මේ විදිහට ඔබ දහම තුලින් මේවා දකින්න බලන්න. එක දෙයකට ඇලිච්ච කෙනෙක් පොඩි තරම් වේදනාවක් දුකක් විඳිනවද කියන එක සිහි කරලා බලන්න. එක දෙයකට ඇලුනහම එහෙනම් එක දෙයකට ඇලිච්ච කෙනා මෙච්චර දුක් විඳිනවා නම් පින්විතනේ. 10,000 ඇලිච්ච කෙනා, ලක්ෂයකට ඇලිච්ච කෙනා කොච්චර දුක් විඳිනවද? එහෙනම් අතහැරීම නෙමෙයිද පින්විතනේ නාත? අතාරින්න බෑ තමයි. හරි හරි. නේද අතහැරීම නේද නාත? අනේ ප්‍රශ්නේ මම ඔබෙන් අහන්නේ. ඔබට බැරුව ඇති අතාරින්න. ඒක හරි. නමුත් අතහැරීම නේද නාත? අනේ ඒ දෘෂ්ටියවත් ඇවිල්ලා ඉන්නේ නැහැ. ඒ සත්‍ය දෙවියන්ට තියෙන්නේ මේ තාවතින්ස ලෝකේ විතරයි නා. නිදහස නැද්ද? දැන්ට වඩා. ජාතු මහරජගේ දැන් බලන්න ඕනේ. ඒක විතරක් හරියන්නේ නැහැ. ඇයි මේ බූමාටු પરම්පරාවක් ඉන්නවනේ මෙහි? රුක්ෂ දේවතා පිරිස ඉන්නවා. මේ අතර තියෙන මහා යක්ෂ පිරිස ඉන්නවා. මිනිසුන්ට බින කරන යක්ෂයෝ ඉන්නවා. ඔය ඔක්කොම බලන්න එපා. සමහරවිට ඔබගේ ඥාතිවරු ඉන්නවා. ඒ ඥාතිවරු මහා යක්ෂයෝ වෙලා ඇයි ලෝකෙට කරදර කරනවා? ගමක් පාලු කරනවා තව යක්ෂයෙක් ඇවිදලා. එහෙම ඉන්නවා වෙන ගම්පාලු යක්ෂය කියලා යක්ෂයෙක් ඉන්නවා ගමටම අධිපති යකා. ගමේ ඉන්න ඔක්කොම සරෙන්ඩර් කරගෙන ඉන්නේ. අමනුෂ කොටස්. තියාගෙන ආරංචි කොහෙටද යන්නේ? දැන් ඔබේ ගමේ දරුණු මිනිමරුවෙක් ඉන්නවා කියලා ආරංචි කොහෙටද යන්නේ? පත්තර වාර්තා හරහා ජනාධිපතිතුමාට එනකන් යනවා. ඒ ඔක්කොම අහගෙන දැනගෙන කරන්න ඕනේ පිංවිතින්. එහෙනම් දැන් මට කියන්න සක්‍රදේවින්ද වෙන්න ඕනේ කාටද? පිංවිතිනේ ආස්වාදෙ මොහොත දකින්න එපා. ආස්වාදෙට මොහොතකට පස්සේ වේලාව දකින්න. මේ ලෝක සත්‍යයද එලා තියෙන ආස්වාද මොහොත විතරයි දකින්නේ. ඒකයි ඔය තියෙන ප්‍රශ්නේ. ආස්වාද මොහොතට පස්සේ දදේ කසන කෙනාගේ ආස්වාද මොහොතට පස්සේ මොනවද තියෙන්නේ? ඉස්ම වෙනවකුත් නෙමෙයි. දැවිල්ල 1000ක් තියෙන තනි කරම ඉස්ම වැක් කරනවා බලන්න බෑ ඒක දිහා වමන යනවා දැක්කහම ලේත් ලැබිදිලා සරවත් ඇවිදිලා ඒ ඔක්කොම බේරෙනවා ඔබ දැකලා තියෙනවනේ දඩ හැදිලා තියෙන මිනිස්සු කතනකොට ආස්වාදයි තමයි ඇත්ත ස්වභාවය දකින්න ඔය හැම එකම දැන් මිනිස්සු ජනාධිපති කෙනෙක් වෙන්න ඇයි ඔච්චර උත්සාහ කරන්නේ කී දෙනෙක් මරනවද ඔය දැන් දෙන්නේ ඔය ජනාධිපතිකම අතාරින්න මේ ප්‍රාදේශීය සභාවට යන කී දෙනෙක් මරලා ඇද්ද මේ වෙනකොට කී දෙනෙකුට ගහලා ඇද්ද මොකද්ද දකින්නේ? අර පුංචි ආස්වාදය. පුංචි ආස්වාදයක් නෑනේ, මේ හැම එකම ආස්වාදයක් තියෙනවා. මොකද හේතුව? පින්වතුනි, මේ ආස්වාදයේ තියෙන මට නෙමෙයිනේ. ප්‍රාදේශීය සභාවට ගියාට පස්සේ ආස්වාද නෑ මට. ඇයි? මං එකට පෙළුන්නේ නෑ. නමුත් එතනට යන්න ඕන කෙනා කියලා කියන්නේ ඒ කෙනා ඒ වෙනුවෙන් මක් වෙන කෙනෙක්ද? පෙළෙන කෙනෙක්. එතන ඒ වෙනුවෙන් පෙළෙන කෙනා පින්වතුනි ඒක අචීව් කළාම මොකද වෙන්නේ? එයාට ආස්වාදයි. නමුත් ඒ වෙනකන් කරපුවා. නේ කවුද ඒවා ගෙවන්නේ? ඊට පස්සේ එන වගකීම. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි. දැන් ඔබ හිතලා බලන්න එතනින් එහාට තියෙන හැම එකක් ගැනම. ඔබ පවුල් වුණා. ඔබ කසාදයක් බැන්දේ මොකක් දිහා බැලලාද? බැඳපු අය හෝ බඳින්න කියලා හිතන් හිටපයි හෝ තාම හිතන් ඉන්න අය. මම බලන්න උත්තරයක් කරන්න. මොකක් උදෙසාද කසාද බඳින්නේ? මොකක් කසාද බඳිනවා කියන්නේ මොකද්ද ඔබට හිතුනේ? අර ආස්වාදී කොටස විතරයි. ඔබගේ අම්මා තාත්තා ඔච්චර මරාගෙනත් ගිය ඇතලේ. කසාදේ කියනකොට ඔබට හිතුනේ මොකද්ද? අර ආස්වාදී කොටස විතරයි. නෝනෙක් ගෙනහල් අපි ට්‍රිප් යනවා. මම උදේ නැගිටිනකොට මට තේ එක හදන් එනවා. ඒනට මැවිලෙනවා. සොඳුර තේ බොන්න. එහෙම නෑ මැවිලෙන්නේ. නෝ ඇත්ත බල්ලෝ තේක වී ඇඟිහිලා. ඇත්තටම පස්සේ උනේ ඒක. තාම උනේ නැද්ද? අහන්න තාත්තේ. නැත්නම් උත්තරේ දන්නවද? තාත්තා හැමදෙස්සම කියන්නේ ඉවසන්න. ඒ තාත්තා කියන්නේ ඉවසන්න කියලා. මේ තාත්තා කියන්නේ ඉවසන්න කියලා. හැබැයි ඉවසිලි දෙක වෙනස්. ඔක්කොම දැකේ ආස්වාද කොටස විතරයි. දරුවගෙත් දැකේ ආස්වාද කොටස. මම ඔබට කියන්නේ පිංගදෙන ඔය ආස්වාදයේ දකින්න වගේ මේ ආස්වාදයේ මොහොතකට පස්සිත භාවය දකින්න බලන්න. මේ ආස්වාදයේ මොහොතකට පස්සිත භාවය ඔබ දකින්නකොට පිංගදෙන ඔබට ඒ වෙලාවෙම මොකක් අතහැරලා දානවා ඔබ. මොකද ඔබට ආස්වාදේ ඕනේ නැහැ. මොකද හේතුව? පිංගදෙන ආස්වාදයක් එන්නේ අනිවාර්යයෙන්ම කබලෙන් කොහෙට වැන්නවද? ලිපට වැන්නවම. ඒ ලිපට වැටෙන වෙලාවේදී මොහොතකට කලින් තමයි ඔය කියන ආස්වාදේ එන්නේ. කබලේ ලිපේ තමයි ඊළඟට. කබලේ හිටියා ආස්වාදිත වුණා ලිපේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එන ආස්වාදයේ කියන තැන තියෙනවා. ඔබට ආස්වාදයක් එනකොට ඔබ දැනගන්න ඕනේ දැන් මගේ ජීවිතේ ඉවරයි කියලා. දැන් මම මේ මහ දුකකට වැටෙන්න යන්නේ කියලා. ආස්වාදය කියන එක දැනනකොටම. එහෙනම් ආස්වාදය කියන එක මර උගුලක් විදිහට පින්වදින මේ මායාව විසින් අටවපු මහා ධර්ම උගුලක්. ඔන්න ඔය ක්‍රමයට දැක ගන්න ඕනේ පුළුවන් තරම්. ඒක දහම තුලින්ම දකින්න උත්සාහ කරන්න. එතකොට ඔබ පරදින්නේ නැහැ මේ ගමන. ඔබ එතකොට ආස්වාදයට ඇලෙන්නේ නැහැ. ඔබ ආස්වාදය කියන්නේ මොකද්ද කියලා හරියාකාරව දැනගෙන පින්වදින ආස්වාදය එනකොට ඒකේ තියෙන භයානක ස්වභාවය දකින්න පටන් ගන්න. ඒකයි සැප තුල තියෙන දුක පෙන්වන්නයි තථාගතයන් වහන්සේ ඉපදුනේ ලෝකෙට. දුක තුල දුක දකින්න අවස්ථාවක් නැහැ කාටවත්. පිළිඳින එක හැමෝටම දැනෙන දෙයක්. ඒක යමුතුෙන් දකින්න දෙයක් නැහැ. දුක තුල දුක දකින්න තියෙන මොකද්ද? සැප තුලයි දුක දකින්න තියෙන්නේ. ඒකයි දකින්න පුළුවන්. මොකද ඒක විඳින්න බෑ. සැපේ තමයි විඳෙන්නේ. ඒක තියෙන්නේ මොකද්ද? දුක. ඔන්න ඔය සැප තුල තියෙන දුක දැක ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. ඔබට ඔය ආස්වාදයෙන වෙලාවේ ඔබ ගින්නට වැටෙන හැටි හොඳටම දකින්න. එතකොට ඔබ කවුරු හරි කෙනෙක් කිව්වා නම් එහෙම මෙන්න මේක හරිය නියමයි කියලා. හරිය ෂෝක් කියලා. ඒ කියනකොටම පිංගසිනී ඔබට තේරෙන්න ඕනේ මම දැන් මේකට මේ වෙලාවේ තණ්හා වුණොත් මගේ දිවිය මෙවරයි. කවදා හරි දවසක බුදු කෙනෙක් මුණ ගැහෙනකම් මම මේක නිසා පීඩාවටපත් වෙනවා. ඔබ හොඳට හිතලා බලන්න පිඟුදිනේ පුදුම දරුණු අවස්ථාවක් ඔය අවස්ථාව. අසත්පුරුෂයෙක් විසින් ඔබට ගිනි ගෙඩියක් දෙන අවස්ථාව කියලා කියන්නේ පිඟුදිනේ මහා දරුණු අවස්ථාවක්. මොකද ඒක මැකෙන්නේ කවදාවත්. ඒක මැකෙන්න නම් කාම මුණ ගැහෙන්න ඕනේ නැද්ද? තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්නේ නැතුව කවර කවදාකවත් ඔක මැකෙන්නේ නැහැ. ඔහොම කාපු ගිනිගෙඩි ඇත්ති වෙන්න තියෙන ඔබගේ වලුයි. තාම ඒක මතක් කරගන්න බැරුව ඉන්නේ මේ. මම දන්නෙත් නැහැ ඔබ මොනවාද කාලා තියෙන ගිනිගෙඩි. නැත්තම් මතක් කර කර දෙන්න තිබ්බා. ඔබ මේට අත්බව 7කට කලින් කෑවා. පකුරු ගෙඩි. දැන් මතක නැහැ. ඒක නිසා නැගෙන්නේ. යන්තම් ඒක මතක් කරලා ගන්න පුළුවන් නම් පින්දුනේ දැන් ඔබ කබලට නගිනවා. දැන් පකුරු හොයාගන්න නැහැ. ඇයි? එදා කාපු ඒවා දැන් නැහැ. මේ අද්දව පහ කර කලින් ඒවා තිබ්බේ. දැන් විශ්වේ ඒවා නැහැ. දැන් හිතලා බලන්න විශ්වේ නැති එකක් එහෙම ආව නම් අරමුණට. හැමදාම පෙලිපෙලි නේද ඉන්නේ වෙන්නේ. පෙලිමෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ නේ ඇයි? ඒකට ප්‍රත්‍ය දෙන එක නෑ නේද? ඊයත් මේ දිව්‍ය ලෝකෙට ගියා දිව්‍යාංගනාව මතක් වුණා. කොහොම පෙලිලා කැද්ද? මතකයි නේද අර ඒක දිව්‍යාංගනාව දිව්‍ය ලෝකෙ මල්වත් ඉන්නකොට එකපාර චුත වෙලා. එදෙලා පින්කම් කරන්න පටන් ගත්ත කොහේ යන්න? දිව්‍ය ලෝකෙම යන්න. ඒකමයි ඔලුවට එන්නේ. ඒක නිසාම පින් කරනවා. ඒවා ඒකම ඔලුවට එනකොට දැන් හරි පීඩාකාරී හිතා ගන්න බෑ. දැන් මම මොකද්ද කරන්න කියලා? මනුස්ස ලෝකෙනේ පිරිමි දකින එකක් හරියන්නේ නැහැ. ඇයි? දිව්‍ය ලෝකෙනේ දෙවි කෙනෙකුට නේ භාර්යාව වෙලා හිටියේ. මේ පිරිමි එකක්වත් හරියන්නේ නැහැ. දැන් පෙලිනවා පෙලිමේ නිදහස වෙන්නවත් පුළුවන් නේද නැරෙන්නේ? බෑ. ඉතින් මේ ගෝන් ගෑනිට පෙවෙන්නේ බුදු කෙනෙක් දැකලවත් පෙලිම දුරු කරගන්න බැරි වුණානේ. මොකක් කරගෙන හිටියේ? බැලුවා දැන් කොහොමද ගොඩ යන්නේ කියලා. ඊට පස්සේ ආරංචිනු දිව්‍ය ලෝක යන ක්‍රමයක් තියෙනවා මක් කළාම. පින් කළාම. ඒ කියන්නේ යම් ප්‍රමාණයක් අතහැරියාම. එතන මානිට කරන පින් එහෙම නෙමෙයි. මානිට පින් කළාට දිව්‍ය ලෝක යන්න බෑ. යම් ප්‍රමාණයක් අතහැරෙන්න ඕනේ. අතහැරන ප්‍රමාණය තමයි දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. දී මෙයා දිගින් දිගටම මක් කරන්න පටන් ගත්තද? අරක සිහි කර කර පින්කම් කළා. අවුරුදු 100ක්ද කොහෙද ඉඳලා තියෙනවද? අවුරුදු 100ක් මොකද්ද කරලා තියෙන්නේ? පින්කම් කළා. මොකක් සිහි කර කරද? දී මෙලෝක සිහි කර කර. එහෙ යන්න. එහෙනම් අවුරුදු 100ම කොහොම ඉන්නේ නැද්ද මෙයා? ඇයි? මෙහෙ නෑ. ප්‍රත්‍ය දෙන කෙනෙක් මෙහෙ නෑ. පෙලීමේ නිදහසෙ. ඒ ප්‍රත්‍ය දෙන කෙනා හම්බෙන්න යන්න ඕනේ කොහෙද? දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකෙට යන්න නම් මේ දේ කළා තියෙනවා. ඒක නිසා පින් එතන පින් කළා 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 මැරිලා ඒකෙ මෙපදුනා. ගොයද ගියේ කියලා. දැන් ඊහෙට පොවැය ගානේ. එන හොඳට තේරුම් ගන්න මේක තුනේ. ඒ අසත්පුරුෂයා විසින් ඔබේ ගොළුවට යමක් දාවම එදාට ඔබ ගත්තා නම් මේක ආසාදයි සැපයි සාරයි කියලා. ඔබ එදා ඉඳලා ගිනි ගොඩේ ඉන්නේ. ඒකවල හිතලා බලන්න නම් සෝතාපන්න ඵලයට පත් වෙන කෙනා අලුතෙන් දෙන දෘෂ්ටියක් ගන්නෙ නැහැ. මොන ඇතුලේ තිබිච්ච දෘෂ්ටිත් කැරිලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි කාමයේ තාම තියෙනවා, තණ්හාව තාම තියෙනවා. නමුත් දෘෂ්ටි ගන්නෙ නැහැ. ඒ කෙනාව දෘෂ්ටියෙන් හොඳටම පැහැදිලි. එයාට හොඳටම දෘෂ්ටිය පිරිසුදු වෙලා තියෙන්නේ. දන්න හොඳ ආකාරම ආස්වාදයි සපයි සාරයි කියලා එකක් ලෝකේ නැහැ. අන්න ඒක හොඳට දැනගෙන ඉන්න කෙනෙක්. ඒ කියන්නේ සිංහතුනි තමන්ගේ ගේ වහගෙන ඉන්න කෙනෙක්. සම්පූර්ණයෙන්ම ගේ වහගෙන. දැන් ගේ වහගත්තට පස්සේ දැන් පුළුවන් තව කෙනෙකුට ඇවිල්ලා කුණු දාන්න. දැන් කුණු දාන්න බෑ. ගේ ඇතුලේ තියෙන කුණු තියෙනවා. නේද අලුතෙන් කුණු දාන්න බෑ දැන් එයාට. ඒක නිසා තමයි කියන්නේ සිංහතුනි මේ කෙනා තව දුක ඉතුරු වෙලා තියෙන ගල් කැට හතක ප්‍රමාණය මෙතනයි කියලා. මේ මහා පෘථුවේ තියෙන වැලි කැට ප්‍රමාණයට ඔක්කොම දුක ඉවරයි. හිතලා බලන්න මේකට. දැන් ඔබ කල්පනා කරලා බලන්න අසත්පුරුෂයෙක් ඉතින් කොයි තරම්නම් ගිනි ගෙඩියක් ඔබගේ ජීවිතයට දෙනවද කියලා. ඔබ දුන්නොත් ඉවරයි ඒකයි. ඒක දුන්නොත් ආයි ගොඩ යන්න බෑ. බුදු කෙනෙක් මුණ ගැහෙනකම් ඔබේ දුක විඳිනවා. එහෙනම් ඔය සැප ඇතුලේ තියෙන දුක හොඳට දැනගන්න. ඔබ සැපයි සැපයි කියලා ගත්ත හැම එකක්ම දුකකින් කෙලවර වෙච්ච හැටි ඔබ හොඳට දකින්න. ඔබ සැපයි සැපයි කියලා ටීවී එක නෙමෙයි පිඟුදින ගෙනාවේ. ඔබ සැපයි සැපයි කියලා හිතක් උපදවගත්තේ. මොකද මේ හිත දුක නිසා පිඟුදින මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් තව හිතක් උපද්ද ගත්තා නම් කියලා ඔබ හිතක් උපද්ද ගත්තා. මොකක් විඳින්නද? සැපේ විඳින්න. නමුත් අන්තිමට මොකෙන්ද අයින් වුනේ, ඉවර වුනේ? දුකෙන්මයි. එහෙනම් පිඟුදින ඔබ කැමති දේ ඔබට ලැබෙන්නේ නෑ කවදාවත්. ඔබ කැමති සැපයට ඔබ සැප හොයන්නේ සැප නැති තැනක. බලන්න මේ ඔබට මානසිකාර වෙනවද කියලා. ඔබ සැප හොයන්නේ සැප නැති තැනක. සැප නැති තැනක සැප හොයලා කවදාකවත් සැපයක් ගන්න බෑ. දුක්ඛෝ ලෝකේ පතිත්තේතා. මේ උදා වෙන බෑ වෙන ස්වභාවයේ තියෙනකන් තණ්හාව තියෙනකන් බෙන්විතින් ඒකාන්තයෙන්ම ගිනි ගොඩක තමයි මිනිස්සයයි දෙන්නේ. දැන් එහෙනම් ඔබ හොඳට බලන්න බෙන්විතින් ඔබ ගියාද්දේ තනිකරම ගිනි ගොඩක නෙමෙයිද හිටියේ? ශරීරයේ ගින්නක තියෙන එකක් නෑ සමහරේ. ශරීරයේ සමහර රෝස මල් යහනාවක වෙන්නේ නැති තියෙන්නේ නැත්තේ. හිත කොහෙද තිබ්බේ? ගිනි ගොඩක නේද? ඒක ඉස්සෙල්ලත් බැවි. ගිනි ගොඩක නේද? ඒක ඉස්සෙල්ලත් බැවි. ආයි බින්දුද නයි මේකට ලැබෙන්න ඕනේද පුබ්බේ නිවාස ආනන්ද ඥානේ? දුක්ඛ ලෝකේ පතිත්තිතාන. ගියත් මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. දැන් එකින් එක පස්සට ගිහිල්ලා බලන්න. ඔය හැම අද්දවකම ඔබ ගිනි කෑවද නැද්ද? එහෙනම් දැන් මේ අද්දවේ වටින්නේ නැද්ද ඔබට? මොකද ඔය හැම අද්දවකම බැවියකදීම නොතිබිච්ච දෙයක් මේ අද්දවේ ඔබට තියෙනව නේද? තියෙනවද නැද්ද? මොකද්ද? මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. දැන් ඒකටද පයින් ගහ ගන්න ඕනේ? ඒකයි පිංගදින මම ඔබට කියන්නේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තියට පයින් ගහ ගන්න එපා. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ පිංගසද? මේ සම්බුද්ධ ශාසනයේ ඉන්න ඕනම යතිවරයන් වහන්සේ නමක දහම් අවබෝධයට පත් වෙච්ච කෙනෙක්, ගිහි කෙනෙක් හෝ වේවා, පැවිදි කෙනෙක් හෝ වේවා, දහම් අවබෝධයට පත් වෙච්ච කෙනෙක් ඇසුරට ලැබුණා නම් ඔබට, ඇසුරට වැටුණා නම් ඔබ අන්න ඒකයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා කියන්නේ. එනේ ලැබිච්ච කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න. මනුෂ්‍ය ජීවිතේ ඔබට ආයි හම්බුවේ පිඟද? කවදද? කන කැස් වේවා, විය සිඳුරෙන් අහස දකින්න වෙලාවට. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් හම්බ වෙන්නේ නැහැ. තොර කල්යාණ මිත්‍ර සම්පත්තිය හම්බ වෙන බුදු කෙනෙකුත් ලෝකේ පහළ වෙන්න ඕනේ. මනුසත් බැල විතරක් මදි. බුදු කෙනෙකුත් ලෝකේ පහළ වෙන්න ඕනේ. ඔබට පාරමිතා ශක්තියක් තියෙනවා නේ උන්වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකෙක්. ඔබ මුණ ගැහෙන්න. ඇමරිකාව ජනාධිපතිතුමාට තාම එහෙම chance එකක් ආවේ නැහැ නේ. ඒකයි බුදු කෙනෙකුත් ලෝකේ ඉපදෙලා ඉන්න කාලේ නෙමෙයි. සම්බුදු රජාණන් වහන්සේගේ කාලේ. ඒක තව අවුරුදු ගාණක් තියෙන්නේ. එතුමා මිනිස්සෙක් කියලා ඉපදෙලා ඉන්නවනේ ඇමරිකා ජනාධිපතිතුමා. නොත් ලැබිලා නැත්තේ මොකද්ද? කල්යන්න මිත්‍ර සම්පත්තිය නැහැ. එහෙනම් පිටින් ඔබට මේ ලැබිච්ච අවස්ථාව ලැබෙන්න කන කැස් බෑව කී දෙනෙක් විය සිදුරු කීයකින් අහත බලන්න වේද එකම වෙලාවේ. ගණිතේ දන්න අය දන්නවා පිටින් සම්භාවිතාව කියන කැමතිස්සම එකට එකයි බිංදුවයි අතර තියෙන එක. මේ කියන්නේ අපි එකක් ගැන නෙමෙයි බිංදුවට කිට්ටු සංඛ්‍යාවක් ගැන. බිංදුවට කිට්ටු සංඛ්‍යාවක් තවත් බිංදුවට කිට්ටු සංඛ්‍යාවකින් වැඩි කළාම ඒ යගේ තවත් අඩු වෙනවා. එහෙනම් පින්වතුනි මේ අවස්ථාව ආයෙ ඔබට ජීවිතේ කවදක්වත් උදා වෙන්නේ නැහැ සංසාරේ තව කල්ප කෝටි සත සාස්ත්‍රයකට. ආයෙත් හිතලා බලන්න ඔබ බේරිලා ආවේ කොතනින්ද කියලා. දැන් මනුස්සත්වයේ ඔබ පල්ලෙහාට එනගෙනද උඩහාට එනගෙනද කියලා මම දන්නේ නැහැ. ඒ ගොඩ හයන්නෝ මේ ගොඩ හයන්නෝ නේද? එහෙම නින්නේ. සමහරවිට තාම ආපස්සටින් පල්ලම් බහිනවා ඇති. සමහරවිට ඔබ අවිතින් උඩට නැගින යන්නේ නැති. දන්නේ නැහැ. මේක පිංගුදින එක්තරා නවාතැන් පොලක් විතරයි. හැබැයි මේ නවාතැන් පොලෙන් පුළුවන් ඔබට බේරිලා යන්න. ඒකට මේ ලෝකේ තියෙන ඇත්ත තත්ත්වය තේරුම් ගන්න. එච්චරමයි ඔබට කරන්න තියෙන්නේ. මම ඔබට කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මම ඔබට කවදාකවත් කියලා නැන්නේ පහන් 84000 පූජාවක් කරන්න. ඔබ කරන්නේ මම කියලා නැන්නේ. මම ඔබට කියන්නේ පුංචි දෙයක්. මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය තේරුම් ගන්න. මොකද මෙච්චර chance එකක් ආපු වෙලාවේ මේකට පහින් ගහගන්න එපා. දැන් මම ඔබට මේ chance එක කොච්චරද කියලා තේරුම් කරලා දුන්නේ ඇයි? එහෙනම් මට දැන් ඔබ කියන්නේ. කන කැස් බෑව කීප දෙනෙක් විය සිදුරු කීපයකින් අහද බලන අවස්ථාවක් නම් මේ උදාවන්නේ. දැන් ඔබ කරන රස්සාව. සංසන්දනය කළ බල. ඔබ කරන රස්සාව ඔබට තියෙන දේපල වද මෙදී ඉඳලා යාන වාහන නැත්නම් ව්‍යාපාර මොනවද තියෙනනම් ඒවා. දැසිදස්ස ඥාති හිත මිත්‍රාදී ත්‍රිස් ඔය ඔක්කොම එක පැත්තක තරාදියකට දාලා අර කන කැස් බෑව කීප දෙනා මේ පැත්තේ තරාදියකට දාලා බලන්න. අම්මා තාත්තා අර පැත්තට දාලා මේ පැත්තට දාලා බලන්න. අම්මා තාත්තා කියන දේ ඔබ පැවිදි වෙන්න එපා. ඒ අම්මා තාත්තා කියන දාලා බලන්න මේ පැත්තට අනිත් එක. දැන් පින්වතුනි ඔබ කියන්න මම අසාධාරණද කියලා මේ තරුණයන්ට මම මේක ටික කියන එක ගැන. මොකද මට පේන ටික ඔය තරුණයන්ට පේනවා නම් ඔය තරුණ එකෙක්වත් ඔතන ඉඳන් ඉන්නේ නැහැ මෙතන ඉන්නේ. මම කියන ටික ඇහෙනවා තරුණයන්ට. තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් ඔතන ඉන්න විදිහක් නැහැ. තේරෙනවා නම් ඉන්නෝනේ මෙතන. දාල බලන්න තරහදීට. එතකොට ඔබට තේරෙයි. මේ පැත්තට දැම්මම ඔබට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඔබට වෛද්‍යවරයෙක් එන්න තව ඕනේ තරම් chance තියෙනවා මේ සසරේ. නමුත් මේ අවස්ථාව ගන්න කාටවත් chance එකක් නැහැ. ආයෙ එන්නේ නැමේ. ඔබට ලංකාවේ ඉන්න දක්ෂතම නීතිඥයා වෙන්න. එහෙමත් නැත්නම් නීතිපතිතුමා වෙන්නත් chance එක තියෙනවා. රටේ ජනාධිපතිතුමා වෙන්නත් chance එක තියෙනවා. සක්‍රදේවේන්ද්‍ර වෙන්නත් පුළුවන් ආයි. මහා බ්‍රහ්ම වෙන්නත් පුළුවන්. සක්විති රජ පදවිය ලබන්නත් පුළුවන් ඔබට. ඔබට නෑ එන්නේ නැති මේ chance එක විතරයි. මේකදී ඔබ මේ ජාතක කතා හෝ මේවා වේ තමත් රහතන් වහන්සේලාගේ එක එක කතා අහද්දි ඔබට මෙන්න මේ පින කරලා දහස් වතාවක් සක්විති රජ වුනේමි. එහෙම අහලා දිනව නේද? දහස් වතාවක් සක්‍ර දේවේන්ද්‍ර වුනේමි. දහස් වතාවක් අධිරාජ්‍යා වුනේමි. දහස් වතාවක් ප්‍රාදේශීය රාජ්‍ය කළෙමි. ඔව මම අහලා තියෙනවා නේද? මගේ නම් ඇඟ හිරි වෙල්ල යනවා. ඒක කියද්දි. මේක දෙනි දහස් වතාවක් සක්‍ර දේවේන්ද්‍ර උනේ මේ. එක සක්‍රයේගේ ආයු කාලය කොච්චරද? ඔබ හිතලා බලන්න. දන්නේ නැද්ද? එන පොතේ ලියාගන්න. මන් දන්නේ නැහැ. මෛත්‍රී බුදුහාඳුරගෙන් අහගන්න. නමුත් අපි දන්නවනේ අවුරුද්දක් දෙකක් වෙන විදිහ නැහැ කියලා. එහෙනම් මහා කාලය. ඒ වගේ සක්‍ර পদවි දහස් වතාවක් ලැබවල. හිරිකඩ පිපෙන්නේ නැද්ද ඇඟේ? නමුත් හරි උජාර වෙන්නේ නේද පිඟදෙනවා කියන්නේ? ඒක මට හරිම අමාරුයි ඒක මට ඉමැජින් කරගන්න. ඒක කොහොමද උජාරුවෙන් කියන්නේ? මං හිතන්නේ පිඟදෙනේ සාමාන්‍ය ස්වභාවයේ සතර අපාය නිසා. මේ දිව්‍ය ලෝකයකට ගියා කියන්නේ හරි දිව්‍ය ලෝකෙ ගියා වගේ වැඩක්. අපි කියන්නේ දිව්‍ය ලෝකෙ ගියා වගේ කියලා. සතර අපාය කියන්නේ සාමාන්‍ය ජීවිතේ නිසා දිව්‍ය ලෝකයකට යනවා කියලා කියන්නේ දිව්‍ය ලෝකෙ ගියා වගේ වැඩක් තමයි හැමෝටම. නේද ඇත්ත කතාව පිංගුදින ඒ දුකක් නෙවෙඳින්නේ. ශාරීරික දුක අඩු ඇති මානසික කොච්චර දුකක්ද? දහස් වතාවක් සක්විති රජ වුණේ මේ කාලේ සක්විති රජුලගේ නම මොකක්ද? මේ කාලේ සක්විති රජ කෙනෙක් නැහැ. එහෙනම් පිටුතේ මේ ලෝකේ හැමදාම සක්විති රජ කෙනෙක් ඉන්නේ නැහැ. එහෙනම් ඒකත් කලාතුරකින් ලැබෙන දෙයක් ලෝකෙට. සක්විති රජ කෙනෙක්ගේ පාලනය යටතේ ලෝකේ පවතිනවා කියන එක. මේ මහා වාසනාවකට ලෝකෙට උරුම වෙන එකක්. බුදු කෙනෙක්ගේ පාලවීම හැරෙනකොට. මොකද බොහොම යහපතින් රට පාලනය කරන නිසා. රටෙහිවත් ලෝකෙම පාලනය කරනවා. සතර මහා දිවයින් සියල්ල පාලනය කරනවා. මේ කාලේ සක්විති රජ කෙනෙක් නැහැ. මෛත්‍රී බුදුහාඳුනගේ කාලේ සක්විති රජ කෙනෙක් පහළ වෙනවා. අපේ බුදුහාඳුනගේ කාලේ සක්විති රජ කෙනෙක් වෙන්න හිටව කෙනා ඉතින්. නේද? ලෝක සත්‍යය එහෙමත් කියනවද නේද? ෂේ, වැඩි කාගත්තනේ. මේක නෙවෙයිද මං කියන්නේ. උන්න රත්තරණින් අන්තට්ටුව දාන්න ඕනේ ඇයි? ගොම් රජාට විශේෂයක් කරන්න බෑ. පුතාටත් ලැබෙන්නේ කියයි ඒකත් කෑවනේ. මේ රාහුල කුමාරටත් ලැබෙන්නේ කියන්නේ. එහෙම හිතනවා ඇති මිනිස්සු. රාජවේදෙන කොහොමද ශක්තිදී රජ කෙනෙක් හැමදාම ලෝකේ නැහැ. සක්‍ර දේවේන්ද්‍ර නම් හැමදාම ලෝකේ ඉන්නවා. නමුත් ශක්තිදී රජ කෙනෙක් කියන හැමදාම ලෝකේ නැහැ. එයා දැන් හිතන බං ශක්තිදී රජ পদවිය දහස් වතාවක් ලැබුවේ මේ. ඊළඟට මුළු පෘථිවියටම අධිපතිකම් කරන මහා රාජ්‍යය වෙලා ඒ රාජ්‍ය දහස් වතාවක් ලැබුවේ මේ. සක්විති රජුරන් නම් හොඳටම පාලනය කරනවා කියමුකෝ. මොකද මහා ධනයක් තියෙනවනේ සක්විති රජුරන්. ඒක නිසා හොරු නෑ. හැමෝටම සල්ලි දෙනවා. ආ මෙන්න සල්ලි කාඩොත් කරදර කරන්නේ නැතුව ඉන්න ඕනේ හැමෝම. එතන හැමෝම යමක් කමක් තියන අය ඉන්නේ රටේ. ඒක නිසා කවුරු කාගේවත් දේවල් හොරකම් කරන්නේ නැහැ. හොරකමින් තමයි පටන් ගන්න වැඩේ. ඒකයි පානාතිපාතා අදින්නා දාන ආදි වශයෙන් ශික්ෂා පද වල පිටවල මිනිස්සුන් මෙන්න මේ විදිහට ඕගොල්ලෝ ඉන්න. ඕගොල්ලන්ට සල්ලි නැත්නම් එන්න මාගාවට මම සල්ලි දෙන්නම්. මොද ඔක්කොම වැඩ පටන් ගන්න පිඟදිනේ හොරකමෙන්. හොරකම් කරාට පස්සේ බොරු කියන්න පටන් ගන්නවා. හොරකම් කළේ නැහැ කියලා. ඊට පස්සේ මිනිස්සු අල්ලලා ගහන්න පටන් ගන්නවා. රජුරෝ දඬුවම් දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෛරය පටන් අරගෙන ඉවරලා මේ කාමයේ වර්ධව හැසිරීම සුරාසු දුරාචාර ආදී වශයෙන් වල යෙදෙන්න පටන් ගන්නවා. ඔය විදිහට විනාශ වෙනවා. එහෙනම් දැන් හිතලා බලන්න මේකෙන් සක්විති රජුරණ හොඳට ඔබ පාලනය කළයි කියන්නේ. දැන් දාස් වතාවක් මුළු පෘථිවියටම රජ වුණානේ. එහෙනම් හොරුන්ට මොනවද දන්නේ කලේ? ඔබ හිතන්නේ මොනවද කරන්නේ කියලාද? දහස් වතාවක් රජුරු වෙලා මොනවද කරන්නේ හොරුන්ට? මිනි මරුවන්ට වරදකාරයන්ට තේමිය කුමාරයා දැකපු දේ දකින්න නැද්ද එතකොට? අවුරුදු 20ක් රජකම් කළා, කල්ප 20ක් නිරාදුක වෙන්න ඉඳලා දැක්කන. ඒක හැබැයි මම ඔබට කියන්නේ මේවා හොඳට අත්දකින්න ඔබ. මේ තථාගත ශාසනයේ තියෙන කතා ඔබ ඇත්ත ඇති සැටියෙන් දකින්න, ධර්මය තුලින් දකින්න. ඒකයි මේකට තම තම නැනපමණින් දැනගත යුතු කියන්නේ. දැන් එහෙම පොත් ලියලා තියෙන එක වැරදිද? නැහැ. අපි දැන් සතර අපාය නිජ බිම කරගත්ත එකට දිව්‍ය ලෝකය කියලා කියන්නේ දිව්‍ය ලෝකයක්. ඒක නිසා මේ පොත් එහෙම ලියලා තියෙන එක හොඳයි. නමුත් ඔබට මේ ලෝකෙන් අයින් වෙන්න ඕන නම් මේ පොතේ තියෙන එක ඇති සැටියෙන් දකින්න ඕන. ඒකේ තියෙන විදිහට දකින්න ඇති. ඇති සැටියෙන් දකින්න. ඔබගේ තියෙන ඥාන ප්‍රමාණයෙන් ඒක දිහා බලන්න. දැන් සමහර තැන්වල සක්‍රදේවේන්ද්‍රයාගේ දේවල් වර්ණනා කරලා තියෙනවා. සක්‍රදේවේන්ද්‍රයා පොගුණට යනකොට ඇත්තු පිරිවරාගෙන ඒ ඇත්තු මහා සද්දන්ත ඇත්තු ඒ යතාගේ මොනවාද දල දෙක උඩ දිව්‍යාංගනාව මෙච්චර පිරිසක් නටනවා. හරි. දැන් ඔබ කිව්වහම දිව්‍යාංගනාව මෙච්චර පිරිසක් නටනටා ඉතින් මේ යනවා. හා කියමුකෝ. දැන් ඔය දිව්‍යාංගනාවට ප්‍රශ්න නැද්ද? මොකද එක එකක් ඔය රොබෝටික්ලද? රොබෝට්ස්ලා නෙමෙයිනේ. නේද? ඔය ජීවි ඉන්නේ කවුරු හරි. දැන් ඔයගලන්ට ප්‍රශ්න නැද්ද? තියෙනවා. එතන ඔය ප්‍රශ්න. සක්දේයන් දැයිලා කියන්නේ නැද්ද? රජතුමනි, ඔබ වාර යනකොට අර ඉස්සරහින් මම ඇතාගේ දල උඩ දෙවෙනි නටන්නේ මං. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට ඒකට උත්තරයක් හොය දෙන්න බැරිද? අන්තිමට සක්න දේවෙන්දර හිතන ඇති තූ නොදකි. මං තනියෙන් නාන්න ගියා නම් ඉවරයි බොල. නාන්නට විතරයි මට කරගන්න දෙන්නේ කියලා. මං ඒකයි පින්විතනි කියන්නේ. ඇයි ඔබ ඇයි ආස්වාද කොටස විතරක් දකින්නේ? ආදීනව කන්දක් නෙමෙයි මෙතන ඔය ආදීනව කන්ද දැක ගන්න. ඔබට ඒව හිතෙන්නේ නැත්තේ ආස්වාදයේ විතරක් දකින නිසා. ආස්වාදයේ දකින්න. හරි ඉතින් පුදුම තේජසක් ඇති ඒ වෙලාවට ඇයි මහ පෙරහැරකින් නාන්න යන්නේ? ඔය ටික තමයි දකින්නේ. බෝධිසත්වයෝ ඉන්නේ ඇයි මෙච්චර මේ ලෝකේ දැන්? මොකක් විතරක් දැකලාද? බුදුන්ගේ ආස්වාද කොටස විතරයි දැකලා තියෙන්නේ. බුදුන්ගේ ආස්වාදයේ මේ බුදුහාඳුනට දැනෙච්ච එකක් නෙමෙයි. බුද්ධ කියන තැන තියෙන ආස්වාද කොටස තමයි ඔය දැකලා තියෙන්නේ. සතරවරන් රජදරුව ඇවිල්ලා වන්දනා කරනවා. සක්‍ර දේවේන්ද්‍රයා තථාගතයන් වහන්සේට පිට වෙලා ගිය ඒ ලේ මිශ්‍ර මල හිසේ තියාගෙන ඇද්දි මහා බ්‍රහ්මයා එනවා නිතර. සහම්පති බ්‍රහ්මයා ඇවිදින්න හැමතිස්සෙම කතා බහ කරලා යනවා. මහා විශාල පිරිස කොසල් රජුරව නිතර නිතර එනවා. ඔන්නෝ කොරස තමයි දැකලා තියෙන්නේ. එදින උන්වහන්සේටත් මේ උතන ජීවතුන් අතර ඉන්න කාලෙදී මේ ලෝතර බුද්ධ රාජ්‍ය ලැබපු පරම ශ්‍රේෂ්ඨ උත්මයා. ඒ තරම් කෙනෙක් මේ විශ්ව ලෝක ධාතුවේ තව හොයාගන්න නැහැ. කෝටි ලක්ෂයක් සක්වලටම එක්කෙනයි. ඒ උත්මයා වස්තුම් මාසයක් යවහල් වැළඳුවද නැද්ද? ඇඟට ගල් පෙරලුවද නැද්ද? මොද බුද්ධ ශරීරයේ හිල් කරන්න බෑ කාටවත් හැම. ගල් පතුරක් වැදිලා ඇතුලෙන් ලේ ගැලුවා. අන්තිමට ශ්‍රී දේහේ පැලුවද නැද්ද? ශ්‍රී පතුල පළලා උන්වහන්සේගේ අදිස්ථානියත් එක්ක උන්වහන්සේ අදිස්ථාන කළේ නැත්නම් ශ්‍රී පතුල පළන්න ආයුධයක් නෑ මේ ලෝකේ. ඒක පාරමිතා ශක්තිය. අපි මේ කතා කරන්නේ කවුරු ගැනද? කෝටි ලක්ෂයක් සක්වලම් පීරුවොත් දැන් මෙහෙම කෙනෙක් නැහැ. ඒකයි බුදුන්ගේ දේ හිතන්නවත් යන්න එපා පෙමෙදලි පිස්සුවදිලා තමයි නතර වෙන්නේ. බුද්ධ කියන වචනේ අන්තන් ඇහුණාම ඇති. මොකෝද හිතන්න යන්න එපා. මම නම් බුද්ධ කියන වචනේ එතනින් විතරක් මෙහෙන් ඉන්නවා පෙමෙදලි. මොකද මට පිස්සුවදිනවා මම ඔක මතක් කරන්න ගියොත්. තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරවදී නෙළුම් මල් හතක් උඩ ඇවිද්දා කිව්වහම මට පිස්සු වැදෙනවා. එහෙනම් ඇවිද්දා කියලා එතනින් ඔළුව ගන්නවා. ඇයි කියලා හොයන්න ගියොත් පිස්සු වැදෙනවා. ඇයි? කෝටි ලක්ෂයක් සක්වලට මෙදා හිටියේ එක්කෙනයි. අද කෝටි ලක්ෂයක් සක්වලටම කවුරුත් නැහැ එහෙම කෙනෙක්. මං වගේ ඇති පින්වතුනි කෝටි ගාන මේ ලෝකෙ හොඳම කෙනා නෙමෙයි මං. නේද මං වගේ ඇති කෝටි ගාන ප්‍රකෝටි ගාන. නේද ඒ වගේ අය කවුරුත් නැහැ දැන්. එහෙනම් අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨයි. එහෙනම් දැන් ශ්‍රීපතුල පල්ල වෙලා උන්වහන්සේ වේදනාවක් නැද්ද වැද්ද? ඇතුලේ ලේ කැටියක් හඳුනනට පස්සේ වේදනාවක් නැතු වැද්ද? ඔක්කොම හිතලා බලන්න. එහෙනම් බුද්ධ වෙන එක ඇතුලේ ආදීනෝ දිනන්ද නැද්ද? ඉතින් බුද්ධ වුණෙත් මේ වෙනදී අන්තිමට තණ්හාව දුරු කරපු ගැත්ත නිසා බුද්ධ වුණා. නමුත් ශරීරේ කොහෙන්ද ආවේ? අවිද්‍යා තෘෂ්ණා නිසා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා කරපු යහපතක් නැහැ බින්දනි ඔබට. අවිද්‍යා තෘෂ්ණා හැමදාම කලි ඔබ ගිනි කොට ඇදලා දාපු එක විතරයි. ඔන්නෝක තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. පින්වතුනි මේවා ඔබ හරියට තේරුම් ගත්තා නම් ඔබට මේවා තේරුම් යනවා නම් පින්වතුනි ඔබට මේ යම් දෙයකට ඔබගේ හිත ඇලෙන්න වගේ යනකොට ඔබට චූ යන්න ඕනේ. යම් දෙයක් ආස්වාදයි කියලා දැනෙනකොට පින්වතුනි ඔබට දාඩිය වැක්කිරෙන ඔබ ගැගේ. ඒ දැන් ඔබ මෙහෙම ඉන්නකොට මේ වෙනදේ යමපල්ල දෙන්නේ කැයිල ඔබ අරයි යන හදනවා දාඩි දාන්න නැද ඔබට? මේ හේතුව පිංගුතිල ඔබට ඒව දැනෙන්න නිසා දැන්. අර වෙලාවට ඔබට ඒක එන්නේ නැත්තේ ඇයි? ඔබ ඒක දකින්න නැති නිසා. නැත්නම් ඔබ ඒක දැකගත්තා නෝ. ඒක ඉන්න කොච්චරද කියලා පිංගුතිල ඔබට ආස්වාදයක් කියලා දැනෙන වෙලාවේ ඔබට දාඩිය දානවා. ඒ තරම් දරුණු දෙයක් ඔය ආස්වාදයේ කියන්නේ. ආස්වාදයේ දැනෙන කෙනා සම්පූර්ණයෙන්ම ඉන්නේ මොකක් මතද? දුක මත. කබල උඩ ඉන්නේ. කබලෙන් උඩ පැන නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් වැටෙන්නේ ලිපට. ඔබට තාම ආස්වාදයේ දැනෙනව නේද? ඔබට තාම ආස්වාදයේ දැනෙනව නේද? එහෙනම් ඔබ තාම මේ යුද්ධ කරලා ඉවර නැහැ. ඒ කියන්නේ මේ ගින්න තාම ඔබට තියෙනවා. නිවනම නම් නිවන්න පුළුවන් දැන්. පස්සේ නිවන්න බෑ. රටේ රජුරු ඇවිල්ලා පැවිදෙන්න ඕන කිව්වොත් මං එපා කියයිද? රටේ රජුරු ලොකුම එක්කෙනා ඇවිල්ලා පැවිදෙන්න ඕන කිව්වොත් මං එපා කියයිද? මං කියයිද? ඔබතුමා පැවිදිලා කොහොමද? මේ රට පාලනය කරන්න විදියක් නැහැ නේ. ඔබතුමා වගේ අය පැවිදිනවා. මං එහෙම කියයිද? නැහැ. එනකොටම සිවුර දානවා. ඇයි? දැන් කරගත්ත ටික හොඳටම ඇති. තවත් කරගෙන. අමාරු වෙටෙන්න එපා. උදව් කරන්නම් අපි. ඔය ඔක්කොම කලේ අපි වෙනුවෙන්නේ. මේක කරන්න. ඔබ කරගත්ත ටික හොඳටම ඇති. අය අලුතෙන් කරන්න ඕනේ. අඩිය ලිස්සන්න විතරයි ඕනේ. ඔබ ඉන්නේ ගැට්ටේ. සතර පායට ඔන්න මෙන්න ගැට්ටේ. රස්නේ දැනෙන්නේ නැද්ද? ඔබට රස්නේ දැනෙන්නේ නැද්ද? පොඩ්ඩක් අඩිය ලිස්සුවොත් ඉවරයි. ඒකයි ඔබට කියන්නේ තාප්පෙ ගහ ගන්න. ආයෙ කවදාවත් සතර පායට යන්නේ නැහැ. යව්වා තාප්පෙ. දැන් හරි. දැන් ආයේ ගිනි දස්නේ දැනෙන්නේ නැහැ කවදාවත්. ඒකටයි මේ උදව් කරන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. ඔබ නැනෝ තාක්ෂණයෙන් හැදිච්ච කෙනෙක් නා. එහෙනම් ඔබ වැස්සට තෙමුනට පස්සේ වතුර රඳන්නේ නැත්තම් මම මේවා හදන්න කියන්නේ නැහැ ඔබට. මේ ගොඩනැගිලි එකක්වත් හදන්න කියන්නේ නැහැ ඔබට. මේවා හදන්න කියන්නේ ඔබම තෙමිලා ලෙඩ වෙන නිසා. ඔබටම ඉන්න තැනක් නැති නිසා. මට ඒව කරන්න බෑ පිංගදෙනි. මාගාව තිබිච්ච හැම ධනයක්ම මම සාසනයට දුන්නා. දැන් මට දෙන්න තව දේවල් නැහැ. තව දෙන්න දෙයක් නැහැ. තියෙනවා නම් පින්විතරි මම හදනවා. මොකද මම හම්බ කරපු ධනෙට ලොකු වටිනකමක් තියෙනවා. දැන් මම ඔබට යමක් කියන්නේ ඔබ වෙනුවෙන්මයි. වෙන කිසි දෙයක් නැහැ. මොකද මට ඕනේ එක දෙයයි ඔබට. මෙතනට හිඟන්න ආවත්, රටේ රජුරු ආවත් මම ඉල්ලන්නේ එක දෙයයි. ඔබට සංසාරෙම ලැබිච්ච නැති දෙයක් දැන් ඔබ ගාව තියෙනවා. මේ ශ්‍රණ සම්පත්තිය. ඒක නාස්ති කරගන්න එපා. ඒකයි මේ ඇඟිල්ලෙන් නැන කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. නැත්තම් මම මේ බණ වෙනස් කරනවනේ මේකට. මේවා කියන්නේ නැතුව මං කියනෝනේ. දානං සග්ගස්ස සෝපානං. දන් දෙන්න. පුළුවන් තරම් දෙන්න. දන් දෙන්න එක හොඳයි. මං ඒව ඉස්සර කිව්වනේ. එතකොට දැන් අලුතෙන් එන කෙනෙක් මේ රැඳෙන්නේ. ඒ ඒගොල්ලන්ට දරන්න බැරි ටිකක් මේ යන්නේ. දෙකේ මංගේ තව ටික කාලයක් යනකොට මේ ඉන්න පිරිසෙන් භාගයක් වෙනවා. ඒ මම සතියත් ඉස්සේ මග වඩලා ඔබට කියන්න උත්සාහ කරනේවා. ඔබ සතියත් ඉස්සේ බඩ වඩලා ඇවිල්ලාගෙන ඉන්නවා. තව කොච්චර කාලයක් තියෙයිද මේවා? මං ගුරුවරයෙක් වෙලා හිටපෙන නිසා මේ තරම්වත් අපිට තේරෙනව මේවා. නැත්තම් මේ කියන්නේ මේකද මේ සක්වලේ නැති කතා. ඒවත් පුළුවන් විදිහට මේ වචන වලට පෙරලා ගන්න. මේ භයානකකම මට ඔබට දෙන්න බෑ. මම දකින්න භයානකකම මට ඔබට දෙන්න බෑ. ඒ තරම් භයානක මොකුත් නැහැ කියලා හිතන් හිටියාම හරි. නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි හොඳ ජොලි ඉන්නවා කියලා හිතන් හිටියාම හරි. අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකේ උදා වෙලා තියෙන්නේ කියලා හිතාගත්තාම හරි. මේ හිතනවාට වැඩිය සොඳුරු විනෝද බල ලෝකෙක අපි ජීවත් වෙන්නේ කියලා හිතාගත්ත තමයි. ඒක ඔකු දෙයට රැයනක වැඩුවනම් ඒකනොත් හොඳ සමාධියක් නැගේ. ඒ සමාධිය තුළ මේ ජීවිත කාලය හිටියයි. එහෙම නැත්නම් ඇත්ත දැනගෙන ඉන්න නිදහස. ඔබගේ තියෙන වටිනම දේ හොඳට මතක තියාගන්න. ඔබ ඉහළ නිලධාරියෝ වෙන්නේ නැද්ද? එක එක විදිහට නැද්ද? මහා ඉහළ ව්‍යාපාරිකයෝ වෙන්නේ නැද්ද? ඔක්කොම හරි. මට ඔබගේ වටිනම දේ මොකද්ද? මට ඔබගේ වටිනම දේ මොකද්ද? ශල සම්පත්තිය. ඔබ මේ කන කැස් බෑව කීප දෙනෙක් වියසිදුරු කීපයකින් අහස බලපු අවස්ථාවට ඇවිදilla ඉන්න පිරිස. මෙතෙන් තැල නිදා ගන්න කෙනත් එහෙම කෙනෙක්. මොකද හැරෙන වෙලාවට හරි යාදේ ටික ඇහෙනවා. ඒකයි ඔබට කියන්නේ. ඔන්න ඔයක තමයි ඔබගේ වටිනම තැන. මම ඩීල් කරන්න යන්නේ ඒකත් එක්ක. ඒ හැරෙන වෙන මොකුත් ඕනේ නැහැ ඉතින්. පුළුවන් තරම් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න. එහෙනම් ආස්වාදයේ කියන එක දැන්නකොට ඒකේ තියෙන යථා ස්වභාවය මෙනෙහි කරන්න පටන් ගන්න. ඔබ මේ යුද්ධේ තාම දිනන ගමන් ඉන්නේ පිටින්නේ. මොකද ඔබට තාම ආස්වාදයේ දැනෙනවා. ඒ කියන්නේ මේ මහා ආදීනෙට මූණ දෙන්න වෙනව ඔබට. ඔබ ආස්වාදයේ දැනෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න. ආස්වාදයේ දැනෙන්නේ නැති කෙනෙක් වෙන නම් පෙලෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න. පෙලෙන්නේ නැති වෙන නම් තණ්හාව නැති කෙනෙක් බවට පත් වෙන්න. තණ්හාව තිබ්බොත් පෙලෙනවාම තමයි. තණ්හාව නැති වෙන නම් අවිද්‍යාව නැති කෙනෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ 100% අවබෝධය තියෙන්න ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන පෙලෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. ඔන්න ඔය තැනට ඉන්නව. පෙලෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. කවුරු මොනවා ගෙනාවත් කවුරු මොනවා පෙන්නුවත් කවුරු අරක හොඳයි මේක හොඳයි කිව්වත් ඒ කියන හැම වෙලාවකම ඔයගලුවට එන්න ඕන ඔය කතා කරන්නේ. එයා කතා කරන්නේ රූපයක් ගැන වෙන්නේ නැත්නම් පෙට්ටියක් ගැන වෙන්නේ නැති නමුත් ඕක මට එන්නේ මොකක් විදියටද? රූප වේදනා සංඥා සංකාර විඥාන විදියට. එහෙනම් පෙට්ටිය නම් ලස්සන ඇති. නමුත් ඔක ඇතුළට ආපු ගම ගිනි ගොඩක් විතරයි. නමුත් ඇතුළට එන්නේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන විදියට ඒක උදා වෙලා බෑ වෙලා යනවා. උදා වෙනකොට ආස්වාදයක් එනවා මොකද අර පිළීමෙන් නිදහස් වෙච්ච නිසා. ආස්වාදේ ආව කියන්නේ මං ඉවරයි නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඔබ හිතලා බලන්න වෙන ඔබගේ තාත්තා ඔබට ගහන්න කලින් නල්ලට නලල ඉමින ඔබගේ. ඔබ මොකක් හරි වැරද්දක් කළා දැන් තාත්තා ඔබට ගහන්න යන්නේ ගහන්න කලින් නලල ඉමින. නලලිමිනේකට තාත්තා නලලිමිනේකට ආසාදයිද නැද්ද? ආසාදයි. දැන් ඔය ආසාදේ එනකොට පින් විතර ඔබට චූ යන්න ඕනේ නැද්ද? ඇයි? මේ ඊළඟ මොකද වෙන්නේ? ඊළඟ හොඳ කෝටු පාරක් වදිනවා නේද කොහොමත් පිට වෙන්න. එනවා බායි කියනද තාත්තේ? නලල කියනවා තාත්තා එනකොට නලල වහගෙන දුවනවා මිස. ගියා හිතලා බලන්න මේ ආස්වාදයට ඔබ හරියට ඇලිලා තියෙන පිංගුතුනි ආස්වාදේ විතරයි නිසා හිතාගෙන නෑ ආස්වාදයට පස්සේ මහ ගින්නක් තියෙන හැම තැනම මම එකක් වෙන්න ආස්වාදයට පස්සේ ගිනි නැති එක තැන ආස්වාදේ දැනෙන්නේ පිංගුතුනි හරි හදනවා හදලා නේද ඇයි නිකන් තියෙන එක වන්න දාන්න අර ඔබගේ වාහනේ ඉස්සර ගහලා තියෙන මේ මනමන යන එක්කනේ සමහරවගේ වාහනේ ඉස්සර තියෙනවනේ දැකලා තියෙනවනේ ඇයි ගෙදර ඉන්න මිනිහා කියන කිසි දෙයක් අහන්නේ නැහැ ඒක නිසා බල්ලෙක් වෙනල් ලයි කරගත්තා එනම් කියනවා බල්ලෝ මම ලස්සනයි නේද ඌවනනවා. මොකද වෙන දෙයක් කරන්නේ නැහැ. උන්ට තියෙන වනන්නේ විතරයි. ඉතින් මේ தත්තෙටපත් වෙන්න එපා. වනන්න එපා. අරිහතුන් වහන්සේට නේද ආසාව දැනෙන්නේ? නැහැ. අරිහතුන් වහන්සේට ආසාව දැනෙන්නේ නැහැ. මොකද ආසාව දැනෙන්නේ පෙළෙන්න ඕනේ. අරිහතුන් වහන්සේ කියන්නේ පෙළෙන කෙනෙක් නෙමෙයි. එහෙනම් අරිහතුන් වහන්සේට ආසාව දැනෙන්නේ නැත්තා. ඔබට නම් ආසාව දැනෙන්නේ. දැන් ඔබ ගැනලා බලන්න සෙංගද? හොඳට හිතලා බලන්න ඔබට ආස්වාදයක් දැනෙනවා කියන්නේ මොකද්ද කියලා. මොකද හැම ආස්වාදයකින් පස්සේ අනිවාර්යයෙන්ම මහා ආදීනය තියෙනවමනේ. මොකද ආස්වාදය ආපු ගමන් ඇලෙනවා. ආයි කතා දෙකක් නැහැ. මොකද ආස්වාදේ ඉන්නේම තණ්හා තියෙන කෙනාට. ඒ ආස්වාදය ආපු ගමන් මේකට ඇලෙනවා. ඒ ඇලිච්ච තප්පරේට ඔක වැය වෙනවා. ඒ කියන්නේ ආයි ගින්නේ. ආස්වාදේ ආව නම් ගින්නේ. එහෙනම් ඔන්න ඕක හොද්දට දැක ගන්න උත්සාහ කරා. තාත්තා නලලි ඉමින්නේ දෙන්න තමයි මේ ඉන්නේ. එහෙනම් හතන පුතේ එන්නකෝ. ඇයි තාත්තේ? මට වාගේ නලලි ඉමින්න ඕන. එතකොටම දන්නව මොකද්ද? මොකක් හරි කරපු වැරද්දක් අහු වුණා, දැන් දෙන්න තමයි යන්නේ තාත්තා. ඒක තේරුම් ගන්න මොලේ තියෙන ඔබට. ඇයි මේක තේරුම් ගන්න මොලේ නැත්තේ? ඇයි මේක ගැන හිතන්නේ නැත්තේ? ආස්වාදයෙන් පස්සේ අනිවාර්යයෙන්ම ආදීනමයක් එන්න කියලා. මහා විශාල දුක්ඛක් හන්දේකටපත් වෙන්න කියලා. හැමතැනම. ඔබ මෙහෙම ඉඳලා අපි කියන්නේ කවුරු හරි ඇවිදින යනකොට බැලුවා නම් ඒත් ඇති. දැන් ආයේ ගින්නේ ඉන්නේ ඔබ. හිතක් හිතක් නැර ගින්නට ඇදලා දාන්නේ. දැන් ඔබ මොකද්ද මේ වස්තුත් එක්ක මේ කරන්න හදන්නේ? මම කියන්නේ ඔබ මේ වස්තු ටිකක් තියාගෙන ඉඳලා මොකද්ද ඔය වස්තුත් එක කරන්න හදන්නේ? මේ මගේ කාර් එක, මේ මගේ අරක, මේ මගේ මේක, මේ මගේ මේක, මේ මගේ මේක, මේ මගේ මේක. හැම ආස්වාදයකම එහා පැත්තේ තියෙන්නේ මොකද්ද? ගිනි ගෙනියන්නම් මේ මහා ගින්නන්නම් තියෙන්නේ. ඉතින් වස්තුත් එක මොනවද ඒ කරන්නේ? දැන් බලන්න ඔය වස්තු ටිකක් පිරිවරගෙන ඉඳලා දැන් ඔය ආරක්ෂාවට කොයිතරම් දේවල් කරනවද කියන්නේ? ජීවිතයද අපායද ඔය? ඔබ අද සුදු වැදුමක් ඇඳගෙන එනකොට, ඔබ වාහනේ නගින්න එනකොට එතනින් බස් එක ගියා. යනකොට එකපාර එතන වතුර බලකුත් තිබුණා. ඔබ තංගල පැන්නද නැද්ද වාහනේ පැත්තට? මොකටද? කැලරි කොච්චර වීදන් උනාද එතනට? නැත්තම් කුඩේ හිලගෙන ආවේ. එකපාර බස් එකක් ගියා. දැන් වතුර මේ මෙනෝ පේනකොට කුඩේ මේ හැරෙව්වා. ඔළුව තැමෙනවා. ඇඳුම බේරගත්තා. පස්සේ බැරිය පැරසිටමෝල් දෙයක් ගන්න. ඇඳුම දෙමුනෝ. ඇඳුමට මඩ වැදුනොත් එහේ. නමුත් මේ දින ඔය ඇඳුම අරගන්නකොට ඔබට හිතෙන්නේ මොකක්ද? මේක ඇඳහම මං නියමෙට ඉඳී නේ. ඇයි චේන්ජින් රූම් එකට ගිහලා මොකද කළේ? ඒක ආදීනෝ මෙනේ කළාද නැත්නම් ඒක ඇඳලා හැඩ බැලුවද? හොඳට කල්පනා කරලා බලන්න. ඉතින් ඒක ඇඳලා හැඩ බලපු එකයි කළේ පිංගින්දින ඒකේ තියෙන ඇත්ත ස්වභාවය දැක්කේ නැහැ. එකෙන් කියන්නේ ඉතින් ඇඳුම් නැතුව ඉන්න බෑ. නමුත් ඇත්ත දැකලා කරන්න හැමදේම. ඔබ රුපියල් 10,000ක් දීලා ගත්ත කිට් එක. මොකක් හරි ඇඳුමක් ගත්තා. හරි. හැබැයි බලන්න 10,000ක් දීලා මම මේක ගත්තේ හුදෙක් ආස්වාදයේ පිණිස නම් නෙමෙයි. ආස්වාදයේ හැම වෙලාවකම ගිනි කන්න බලාගෙන තමයි මේක ගත්තේ. නමුත් මේක නැතුව මට ඉන්න බෑනේ. ඒක නිසා ගත්තා. කවදාකවත් හිතන්නේ පපේකට. ඔබ උදේ එනකොට හොඳට කොණ්ඩේ පීරලා ඔක්කොම කරගත්තා. හුලඟක් එනකොට මොකද කළේ? එක්ක එක අල්ලගත්තා. ඇයි? එහෙට මෙහෙට වෙලා ආපහු මේක වැටේ කියලා. කීයක් පවත්තන්න වෙලාද? ජීවිතය කියන එක ওই විදිහට අර්ථකථනය කළා නම් හතර පහ ඉන්නේ කඩත් ප්‍රශ්නයක් නැහැ. නේද? දැන් ජීවිතය කියන එක අර්ථකථනය කරන්න ගියාම කොහොමද කියන්නේ? ජීවිතේ හරියට ගංගාවක් වගේ. මේ හරි ලස්සනට කියනවා. ජීවිතය කියන එක හරියට ගංගාවක් වගේ. ගංගාවක ලස්සන තියෙන්නේ. බාධක අස්සෙන් ගලද්දී. ලොකුම බාධකේ තියෙන තැන තමයි ලස්සන. දියල්ල. ජීවිතයක් කියන්නේ අන්නේ වගේ දෙයක්. සැප දුක සමබර වේ. නේ? අහලා තියෙනනේ මට ඒකේ කැලි මතක් වෙනවා. ආපුවා. සමබර වේ. ඉතින් දැන් මට දැන් මැවිලා පේනවා බින්දුවේ අවිතිමන් අරකාදී ඉන්න කෙනා ওই විදිහටම ජීවිතේට අර්ථකථනයක් දෙනවා. මහා ගිනි චාලාවල් වලට මැදි වෙච්ච. ඊ අලංකාර ජීවිතේ. එකම හූහඬ මරලා තෝණිය විතරක් ඇහෙන. එහෙම නැති ජීවිතයකින් ඇති ඵලය මොකද්ද? මේකයි මම ඔබට කියන්නේ වෙනතින් හරක් උඹෑ කියනකොට පුළුවන් නම් කන් දෙක ඇඟිලි ගහ ගන්න. නැත්තම් ඔබ හරකෙක් වෙන්න මහ කාලයක් යන්නේ. වැලේ තියෙන ගෙදරම් මයි තාත්තයි උඹෑ කියද්දි. අර පොඩි කොල්ලා. ඒ පොඩි කෙල්ල. වහු පැටියෙක් නොවී ඉඳීද? මම නම් ජීවිතය කියලා දකින්නේ පින්දෙනේ අපාය. ඔබ එහෙම දකින්න නම් ඔබ මොඩයි. සුවසේ ජීවත් වෙන්න. සුවසේ ජීවත් වෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි අතහැරිලා, නොඇලිලා, මිදිලා යන්නේ. ඔබට කාර් එකක් තියෙනවා මට කාය එකක් තිබුණා. මම කායකෙන් නිදහස්. ඔබ තාම නිදහස් නැහැ. ඔය දෙක කම්පයා කරමු. ජීවිතේ සුවය විඳින්නේ ඔබද මමද? මට කාය එකක් නැහැ විතරක් නෙමෙයි පින්වදෙන මට කාය එකක් ඌමනා නැහැ. නැත්නම් කාය එකක් මට ඕනේ කාය එකක් නැහැ කිව්වොත් එහෙම? එතන ඉතින් ඉන්නේ මොකේද? කබලෙනේ. මට කාය එකක් ඌමනා නැහැ. තව එක්කෙනෙකුට කාය එකක් ඌමනයි කාය එකක් නැහැ. තව කෙනෙකුට කාය එකක් ඌමනයි කාය එකක් තියෙනවා. බලන්න ඔය තුන් දෙනාගේ වෙනස. ඕක දැන් දුකෙහි ආරෝහණ පටිපාටියට සකස් කරන්න කිව්වා. කියන් බලන්න දුකෙහි ආරෝහණ පරිපාටි. ඒ කියන්නේ පුංචි මේක මුලට. හා පුංචි මේකේ කවුද ඉන්නේ? මම. දෙවෙනියට. දෙවෙනියට කවුද ඉන්නේ? ඈ කාය එකක් ඕනේ. හැබැයි කාය එකක් නැහැ. තුන්වෙනියට ඉන්නේ කවුද? කාය එකක් ඕනේ. කාය එකක් තියෙනවා. ඇයි දෙවෙනියට ඉන්නේ කෙනා පින්වතේ තුන්වෙනියට ඉන්න කෙනාට වඩා හොඳ? එයාට තියෙන මානසික වේදනාව විතරයි. අර මනුස්සයාට මානසික වේදනාවක් තියෙනවා, කායික වේදනාවක් තියෙනවා. ඔක්කොම තියෙනවා. දැන් අර මනුස්සයා අනේ මට කාර් එකක් තිබුණා නම් කොච්චර ශෝක්ද කීයක ඉන්නවා මිස. කාර් එක හැපුණාට පස්සේ අර මනුස්සයාට ගුණ හරපෙන් බයිනවද ගිහින්ද? යන්තම් හරි කායික පොඩ්ඩ හැපෙන්න ගියොත් එහෙම ත්‍රීල් එකක් එහෙම දාලා වාහනෙන් බහැලා ගිහිල්ලා කුණු හarp කියලා. එයා නැත්තම් වාහනේ ඇතුළේ ඉඳගෙන ළමයි කාර් එක ඇතුළේ ඉන්නවා කියලා තමතක වෙලා කෑ ගහලා ඇඟිලි උස්සලා මැද ඇඟිලි පෙන්නලා ඔයගේ කටයුතු කරනවා නේද මිනිස්සු. එතන මේ ත්‍රිවිල් මහත්තයා යන්න ගියා. ඒ හැර ගිහිල්ලා තව හැර එකක් යනවා. මූ තාම බයි. හොඳට බලන්නේ නැද්ද කියලා? ඔගේ හීරේද කියලා බය නැද්ද? හරි ඔබගේ නෙමේ කාර්ක මහත්තයාගේ කාර්ක හීරුනොත් එහෙනම් මහත්තයාගේ බැනුම් අහන්නේ කියලා හරි බය නැද්ද? ඔය කඩල මිදලා දායි කියලා බය නැද්ද? පාරේ ඉන්නේ වාහනේ නතර කරලා යන්නේ බය නැද්ද? ළමයින් බෝල් ගසන තැනක ඔබ කවද්ද කාර්ක නෙවෙද්දී? කී පාරක් මාසිකට ගරාජ් එකට යනවද? නෑ නෑ හඳුනේ ගරාජ් එකේ එක්කෙනා අපේ ගෙදරට එනවා. බලන්න ඔබ එයා තිනුත් දිනු. එතකොට වැඩිපුර ගෙවන්න. පැය කීයක් දවසට වැඩ කරනවද? අන්න එතනදී අහු වුණා ගැලවෙන්න බෑ. ගිනි විතරයි මේ. හැබැයි තව එකක් පුළුවන්. මොකද? ඕනේ තැනට යන්න එන්න පුළුවන්. වාසියක් තියෙනවනේ. කතා කරන්න. වාසියක් තියෙනවද නැද්ද? වාහනයක් තියෙන එකේ වාසියක් තියෙනවා. බස් එකක් එනකම් බලන් ඉන්න ඕනේ. Tamanට අවශ්‍ය තැනට ගිහයි. මේ අවශ්‍ය තැනට යන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒ ඔය අවශ්‍ය තැන හැදිලා තියෙන්නේ යන්නේ. සපෙන් දිනේ නැද්ද? නෑ. ගින්න සඳහා යන්නේ. එක ගිනි ගන්න එක ගින්නෙන් නිදහස් වෙන්න කියලා ගින්නට වැටේ. පින්වදනේ මේ ලෝකේ දුක මත පිහිටලා තියෙන්නේ. ඔබ කොහොම කළත් දුක තමයි. මම ඔබට අවසාන වශයෙන් හොඳ කතාවක් කියන්න. නැත්නම් හවසටම කියන්න. අවසාන වශයෙන් හොඳ කතාවක් කියන්න. මං ඉස්සර ගිහි කාලේ බලපු කතාවක් තියෙනවා. ඒ කතාවේ පින්වදනේ මේක ඔබ මේ තරුණ අය හැමෝම දන්න කතාව. වයසක අයත් බලලාදී මුණුමුරා බලද්දී. ඒ මනුස්සයා වේගෙන් දුවනවා. මේ වේගෙන් දුවන මනුස්සයාට යම් දවසක අවස්ථාවක් එනවා පින්වදින අතීතයට යන්න. කතාවේ හැටියට. අධික වේගෙන් දුවලා 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 මිනිහ අතීතයට එනවා. අතීතයට ඇවිදෙලා මිනිහ අතීතේ වෙනස් කරනවා. මොකද හේතුව එයා පොඩි කාලේ එයාගේ අම්මා මැරෙනවා. එයාට ඒක දරා ගන්න බෑ. ඒක නිසා එයාට අර බලය ලැබෙච්ච එකම එයා කරන්නේ අතීතයට ගිහිල්ලා. ඒ අම්මව මරණ අවස්ථාවේදී එතනින් අම්මව ගලව ගන්නවා. එතකොට එයා එතන තියෙන එක වෙනස් කරලා ආව වර්තමානයේට. දැන් එයා ඒ ඔක්කොම කලේ මොකෙන් ඉන්නේ? සතුටින් ඉන්නනේ. සැපේ උදෙසානේ. එයා පොම මෙහෙට එනකොට පින්විතනේ. එයාගේ හොඳම යාළුව, එයාගේ බද්ද වෛරක්කාරය වෙලා. හොඳට හිටව මිනිස්සු නගරේ ඉන්න දාමරිකව බවට පත් වෙලා. එයාට ආදරය කරපය වෙන අයව කසාද බැඳලා. හැබැයි එයාට අම්මා ඉන්නවා දැන්. එයා ඇවිල්ලා මුලින්ම කරන්නේ අතීතේ වෙනස් කරලා වර්තමානයට ඇවිල්ලා මුලින්ම කරන්නේ මොකද්ද? අnder එක. ඒ ඒ ආදරය කරපු හැම එකක් මෙයාට නැති වෙලා. එහෙනම් පින්වතුනි මේ ලෝකේ සත්‍ය තියෙන්නේ හතරයි. යම් කෙනෙක් අතීතයට ගිහිලා අතීතේ වෙනස් කළත් එයාට වෙනස් කරන්න බැරි එකම දේ තමයි සත්‍ය. මොකද්ද? දුක්ඛාර සත්‍ය. එයා කොහොම වෙනස් කළත් එයාට හිනා වෙන්න හම්බෙන්නේ නැහැ. තම විරූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කළේ නැහැ එයාගේ. දැන් මේ කතා කරන්නේ එයාගේ මේ බාහිරින් තියෙන ඒවා ගැන. රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කළා නම් කතා කරන්න දෙයක්වත් නැහැ. කොහොම එකම විදිහෙනේ පෙන්නේ. අද ඉර 6 හැමකට පෑවුවා උදා වෙච්චිය වැය වෙනවා. 8 හැමකට පෑවුවා උදා වෙච්චිය වැය වෙනවා. උදා වෙච්ච දේ තණ්හා කළාම ගින්න විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් දුක්ඛාරේ සත්‍ය මේ ලෝකේ තියෙන පරම සත්‍ය. ඒක මේ ලෝකේ ඉන්න කිසිම జగතෙකුට වෙනස් කරන්න බෑ. දුක්ඛ සමුදයාරේ සත්‍ය මේ ලෝකේ ඉන්න කිසිම జగතෙකුට වෙනස් කරන්න බෑ. දුක්ඛ නිරෝධාරේ සත්‍ය මේ ලෝකේ ඉන්න කිසිම జగතෙකුට වෙනස් කරන්න බෑ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මේ ලෝකේ ඉන්න කිසිම జగතෙකුට වෙනස් කරන්න බෑ. ඒකයි තියෙන එක පරම සත්‍ය බවට පත් වෙන. මේ විශ්වයේ තියෙන එකම ඇත්ත. කිසිම විද්‍යාවක්නෙකට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබත් වෙනස් කරනවා අපි මෙතන අතීතයට ගිහලා නෙමෙයි වර්තමානයෙන් වෙනස් කරනවා දේවල් ඔබ. වර්තමානයේදී ඔබ ගන්න තීරණ මත අනාගතයේ ෂේප් වෙන්න පටන් ගන්නවා. එහෙම වෙනවනේ. ඔබට පාරෙනකොට එළුවෙක් හම් වෙනවා. එළු මසුත් රසයි. තනකොළ මිදියකුත් එහා පැත්තේ තියෙනවා. මන්නේකුත් එහා පැත්තේ තියෙනවා. නෑම තීරණයක් ගන්න යන්නේ. මොකටද? ඔබගේ අනාගතයේ සකස් කරන්න. ඔබ තනකොළ මිටිය ගත්තන එක පැත්තකට සකස් වෙනවා. මේ වෙලාවේ මන්නේ අතට ගත්තන තවත් පැත්තකට සකස් වෙනවා. ඒකයි විදිය. අතීතයට ගිහිලා දෙයක් වෙනස් කරන්න බෑ. නමුත් වර්තමානයෙන් වෙනස් කරගන්න පුළුවන් වුණා. ඒ නිසා ඔබ ආපු පාර හරියන්නේ නැත්තම් වෙනස් කරන්න. වර්තමානයේදී පුළුවන් ඔබට වෙනස් කළා. අලුත් පාරක් හදාගන්න. හැබැයි මේ පාර දුකෙන් නිදහස් වෙන ගමනක් වෙන්න ඕනේ පිටින්. දුක නැති කරන ගමනක් වෙන්න ඕනේ නැත්තම් කොයි පාර ගියත් එකයි. එන අපිට යන්න තියෙන එකම පාරයි පිටින්. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම කිව්වට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පාරක් කියලා හිතන්න එපා. නැත්නම් මැදුම් පාර, මැද පාර. එහෙම හිතා ගන්න එපා. එතන යාළුවා ගෙදරට කවදාකවත් යන්නේ යාළුවා ගෙදර තියෙන ඉහළ පාරේ. ඔබ යනවා ආයේ ඉහළ පාර, මේක පහළ පාර, මේක මැද පාර. අපිට යන්න කියලා තියෙන මැද මාවත ඒක නිසා අපි මේකෙම යනවා කියලා. කවදාකවත් යාළුවා ගෙදර යන්න වෙන්නේ නැහැ. මොකද යාළුවා ගෙදර තියෙන උඩ පාරේ. තමහුර ඇත්තටම හිතන් ඉන්නේ පාරක් කියලා. තමහුර හිතන් ඉන්නේ මැද කියලා. අරකු නොබී ඉන්න කෙනාට කියන්නේ ඒක. මැද නේද කරන්න කිව්වේ මලට. මැදින් කරනවා. නොබී ඉන්නත් එපා. ගොඩක් බොන්නත් එපා. හොඳයි. එහෙනම් පිංගුතුනි මතක තියාගන්න. ඔබ අතීතයට ගියා. ඔබට මේ දක්වා හටගත් දුක වෙනස් කරන්න බෑ. මොකද දුක්ඛාරේ සත්‍ය. අතීත අනාගත වර්තමාන හැමතැනම හැම ලෙසම ඔබ ගාව තියෙන එකක්. ඒක වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. කවදක්වත් කරන්නේ නැහැ. අම්මා බේර ගන්න තාත්තා මැරි. නෝනත් මැරි, ළමයිත් මැරි. අම්මා බේර ගන්න. ඒක නිසා පින්වදෙනේ මේ නැචරලි මෙච්චර කාල දේවල් සිද්ධ වුණානේ. ඒව අතීතයේ සිද්ධ වෙන්නේ නැති. අනාගතයේ සිද්ධ වෙයි. අපිට තියෙන මොකද්ද? ඒව ෂේප් කර කර ඉන්න යන්නේ නැතු. මේ ගින්නේ නිදහස් වෙන උත්සාහ කරා. දැන් ඔබට ග්‍රහපලනේ. එතකොට ඔබ ඒකට පිළියම් කරනවා නේද? ඇයි මේ පාරේ ගියොත් එම් මේ අපලෙත් එක ගියොත් එහෙම හරිම කටුක පාරක යන්න වෙන්නේ. ඒක නිසා අපලෙට පිළියම් කළ මේ පාරයක්. දැන් ඒ පාර කටුක නැද්ද? ඒ පාරේ උදා වෙච්ච වෙයි වෙන්න. දුක්ඛාරේ සත්‍ය. ඔබගේ heaven ඇල්ල වගේ ඔබත් එක්කම හිටිනවා. මොකද ඔබගේ ලෝකය පිහිටලා තියෙන්නේ මොක මතද? දුක මත. ඒ නිසා ඔබ කොතනද? දුකේ තන. නිදහසෙන මාර්ගය මේ කියන්නේ. පුළුවන් නම් නිදහසෙ. තරුණ අයට යුනිවර්සිටි එකට බැඳෙන්න පුළුවන්. අනිත් අය ඕපන් යුනිවර්සිටි එකේ හරි ඉගෙනගෙන මේක කරගන්න. මම කැපෙන් දෙනවා බලන්න කිව්වේ අපේ ආරාමේ මස්ට් දේවල් තියෙනවා. ඒක මස්ට් එකක් තමයි. උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් අනිවාර්යෙන් හාමුදුරුවෝ ඉඳගෙන භාවනා කළේද? හාමුදුරුවෝ අනගාരികවරු හැම කෙනා. පංච විමුක්තායතන සූත්‍රයේ ක්‍රියාවට නැගිය යුතුයි උදේ 8 ඉඳලා හවස 5 6 වෙනකන්. ඒක අනිවාර්යයි. පුළුවන් නම් ඉන්න. බැරි නම් යන්න. කුඹුරු කොටන්න කියනවා නෙමෙයි. පංච විමුක්තායතන සූත්‍රයේ ක්‍රියාවට නගන්න කියලා කියනවා. දහම් දේශනා, දහම් ශ්‍රවණ, දහම් සාකච්ඡා, දහම් සජ්ජායන, දහම් මනසිකාර. ඒක අනිවාර්යයි. ඉදිරියට එන අයටත් එහෙමම තමයි. අනිවාර්යයි. ඒකට කැමති නම් විතරක් එන්න. දැන් රස්සාවට යනව නේද ඔබ? ඔබ රස්සාවට ගිහලා නාන්නේ කොයි වෙලාවෙද? ඔය විශාලකම් පෙනිලා අයිතිකාර මහතුරු එමේ ඉන්නවනේ. තමන්ගේ සේවකිට නාන්න වෙන් කළ තියෙන වෙලාව කීයද? 8:05. ඉන්න දීලා දිනාද? ඈ? සේවකින්ද නාන්න? තේන නෑ. ඔබ නාන්නේ කොයි වෙලාවටද? ඔබ උදේම නැගිටලා එක්ක නානවා. එහෙම නැත්නම් වැඩට ගිහිල්ලා ඇවිදලා 7:00 8 විතර නානවා. එන ඔබ මෙහි ආවට පස්සේ ඔබට තියෙන්නේ ඒ රස්සාවම කරන්න. මෙච්චර කල් රස්සාව කළේ ගිනි තියාගන්න. දැන් රස්සාව කරන්න ගින්න නිවාගන්න. එකම විදියට මහන්සි වෙන්න ඕනේ. ඉස්තරට වඩා මහන්සි වෙන්න ඕනේ. මොකද ගිනි තියාගන්න මහන්සි වෙනවට වඩා මහන්සි වෙන්න ඕනේ ගින්න නිවා ගන්න. ගින්න නිවා ගත්තට පස්සේ අපි සම්පූර්ණයෙන්ම ෆ්‍රී කරනවා. ඔබ වහන්සේට යන්න ඕනේ රට කියන්න. අපි වීසා හදලා දෙනවා. ගින්න නිවා ගත්තට පස්සේ ඔබ වහන්සේට තව මොන හරි ඕනේ පාකම් තියෙනවා නම් කියන්න. අපි ඔක්කොම ඉෂ්ට කරලා දෙනවා. කාම ලෝකෙෙන්න ඕනේ, රූප ලෝකෙෙන්න ඕනේ, ඕන එකක් අපි ඉෂ්ට කරලා දෙනවා. හැබැයි මක් වුණාම ගින්න සහ මුලින්ම නිවුණා. එතකන් අපි කම්කරු. මම ඒකයි එදා ඔබට කිව්වේ පින්දෙනි. මම යුද්ධේ දින්නට පස්සේ ඔටෝග්‍රාෆ්ස් අරන් එන්න. යුද්ධේ දිනනකන් ඉන්නේ සේනාධිනායකේ. සෙලිබ්‍රිටි කෙනෙක් නෙමෙයි. එනම් සේනාධිනායකට උදව් කරන්න ඕනේ මොකද්ද? යුද්ධේ ජයග්‍රහණය කරන්න. ඒක තබාද කරන්න හොඳ නැහැ. ඒකයි. එහෙනම් පුණ්‍යානුමෝදනාවක් කළා. උදේ වරුවේ දේශනාව හමාර කරමු. ඔබ බුද්ධ පූජාවට සම්බන්ධ වෙලා දානමාන කටයුතු කරගෙන හවසට සූදානම් වෙන්න. හොඳයි පින්තුනි, එහෙනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා තථාගතයන් වහන්සේ විසින් දේශනාකට වදාළ විදිහේ මේ නිර්මල සද්ධර්මයේ ශ්‍රවණය කළා. ධම් දේශනා කරව ගත්තා. වේදාකාරයේ පුණ්‍ය කටයුතු පුසර කටයුතු කළා. ඒ කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ ඒ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් පළමු කොට මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාට අනගාරිකයන්ට ධර්මය වේ පුණ්‍ය බාරයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සීල දෙනාටත් නිරන්තරයෙන් සිව්පස්යෙන් අපපස්ථාන කරන්නා වූ සීලම දායකකාරකාදී පින්වත් පිරිසටත් ඒ වගේම මේ මහවිසනයක් පවතින වේලාවේදී රට ආරක්ෂා කරන්නා වූ පිරිස රට සංවර්ධනය කරන්නා වූ පිරිස රට පාලනය කරන්නා වූ පිරිස මේ සෑම සීල දෙනාටත් මේ වගේම මේ භාවනා වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා බෙහෙත මහන්සියෙන් කටයුතු කළා වූ මේ සෑම සීල දෙනාටම ආරක්ෂාව සැපෙව්වා වූ පිරිස දානමාන ආදීන් පොදු සත්කාර කළා වූ පිරිසටත් ඒ වගේම මේ ස්ථාන පිරිසිදු කිරීමේ හෝ වැසිකිලි කැසිකිලි පිරිසිදු කිරීමේ හෝ මොනියම් ආකාරයෙන් හෝ උදව් උපකාර කළා වූ මේ සෑම සීල නාමයන් ශ්‍රීපත් කරගන්න. ඒ වගේම ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනන් ඇතුළු කොට ඇති ඒ සියලුම ඥාතිත මිත්‍රාදී පිරිස සිහිපත් කරගෙන විහිදුල පතුල හරිනේ පිම් විහිදී පැතිරි යාමිනේ යටත් පැඳි වැන්දී එන්නා වූ සියලුම ග්‍රහ පුල බද්ද දෝස අන්ධකාර ඇස්වා කටවා හෝ හවල් දෙවසක සංඛා දෝස අන්ධකාර යක්ත වේද පිසාච මලගවල කුම්බාණ්ඩාදී වැද පැමිණි දෝස අන්ධකාර ශරීරයේ සත්ත්‍ය ධාතු දෝෂ වීම වැද පැමිණි අවරෝගාබාධ දෝස අන්ධකාර ඇතුළු කොට ඇති සෑම සීල දෝසාන්දකාරයම ගසාදූරින් භූත වේත්වා දසකුසලේ මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන. මේ වගේ මෙඟ දෙන මොහොතකට සිහිපත් කරගන්න. සක්‍රදේවේන්දුතුමා ප්‍රධානතාවතින් සලෝක වාසී සීලම දේව මහරජවරු පරිවාර සේනා ශ්‍රීචාතුම් මහරජකී රාජ්‍ය කරන්නා වූ දුතරාෂ්ට විරුල විරූපාක්ෂ වෛශ්‍රවණිය කියනවා සතරවර දරුවන් ප්‍රධානී සීලම් පරිවාර සේනා පිරිස්. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිවණක් පිළිස ආරක්ෂා කිරීමට අප කැප වේලා කටයුතු කරන්නා වේ 28 යක්ෂ සේනාධිපතිතුළු ඒ සීලම් පරිවාර සේනා පිරිස්. ඒ වගේම මේ ආරාම වලට අධිගෘහිත මේ ආරාම භූමිට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වේ සීලම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් රුක්ෂ දේවතා පිරිස් භූමර දෙවියන්ගෙන් පටන් ගෙන අකනිත දෙවියන් දක්වා විහිදී පැතිරී සිටින්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් සිහිපත් කරගෙන ඔබේ සිනස් කරගත් ආසින පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි විහිදුර පත බර නේපින් විහිදී පැතිර යාමේ නේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ඍජී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානේ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අනන්ත සංසාරය ඇතින් සිඳලා සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ආවා වූ මේ පරිලෝකයේ සීල විඤ්ඤාතිත මිත්‍රාදී පිරිස ඒ වගේම මේ කල්පණ වූ එක ඇතුළත තමන්ගෙන් අවඩක් අසාධාරණයක් හිඟි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරේ ක්‍රෝධයෙන් වෛරයෙන් මැරලා ගිහිල්ල වෙලා අද ඔබගේ ජීවිතය ගැනීම උදසා කටයුතු කරනවා ලෙඩ රෝග සෑදීම හෝ කරදර බාධක ඉරිහර කම්කරු ඇති කිරීමෙන් නිවන් මඟ වෙත උදසා කටයුතු කරනවා නම් ඒ සෑම සීල දෙනාමත් සිහිපත් කරගෙන ඔබ සින්නස් කරගත් ආ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුර පතුන හරණේ පින් විහිදී පැතිරි යාමෙන් එයත් යම්කිසි අභව ස්ථානයක නංගෙන් ඇත මේ දේවා සම්දෙර සුගතියත් බව ලබත්වා සතර පුරාවටම කරගෙන ආවා වේ සීලම නායගන්දර නිදාස් කරත්වා දසාගසලේ මිදෙත්වා දසකසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුගිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි සින්තුනි, එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා විවිධ ආකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් වැස් කරගත් ආවේ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන්ගේ බලමයි මේ ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල දිව මේ අධ්‍යවේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසඳ සිටි පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන් අප සීල දෙනාටම තෙරුවන් සරණයි. සෝපත්තේ සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිත කමාමි කමිතබ්බං සෝපත්තේ ගුණවර්ධි වේවා තපෝවෘද්ධි වේවා නිබ්බාන පරම සුඛේන් සුඛිතතර වේවා.